නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ තුයිහ චන්දේන වසේන වත්තිතෝ නරාච නාරීච අනුබොන්ති යං සුකං අවිද්ද සූමාර වසානුවත්තිනෝ භවාබිනන්දී තං චිත්ත සාවකාති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද මොකක්ද අපි කතා කරන්න යන්නේ? අද මොකක් ගැනද මේ කතාබහ කියලා විමසුවොත්, අන්න අද දවසේ මේ කලාකාරයෙක් පිළිබඳ කතාවක්, කලාකාරයෙක් පිළිබඳ කතා බහක් තමයි කරන්න බලාපොරොත්තුව. ඉතින් එහෙම කිව්වහම මේ පිළිබඳ හොඳ අවධානයෙන් අහගෙන ඉන්න පිරිසකුත් ඉන්න පුළුවනි. මොකද සමහර කෙනෙක් කලාවට බරයි. ඉතින් ඒ වගේ කෙනෙක් පිළිබඳ කතා බහක් තමයි. කවුද මේ පුද්ගලයා? කවුද මේ තැනැත්තා කියලා විමසලා බැලුවොත්, අන්න මේ පුද්ගලයා යම් කිසි විදියක ඒ බුදුරජාණන් වහන්සේගේ අවදී ඒ කාලේ ප්‍රසිද්ධ කලාකාරයෙක්. කොච්චර ප්‍රසිද්ධද කියනවනම්, මේ තැනැත්තා 500ක වගේ පිරිසක් සමග නගරෙන් නගරයට, ගමින් ගමට තමුන්ගේ ඒ ෂෝ එක අරගෙන ගියා කියලා තමයි සඳහන්. මේ විදිහට මේ තමුන්ගේ ඒ ප්‍රසංගෙත් එක්ක මේ තැනැත්තා ට්‍රැවල් කරනවා, තැනින් තැනට ගමන් කරනවා. මේ විදිහට අලුත් අලුත් නගරවලට යනවා, ගිහිල්ලා ඒ මිනිස්සුන්ට මේ තමුන්ගේ ප්‍රසංගය ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ කල්ගත කිරීමක් මේ තැනැත්තා සිද්ධ කළ තියෙනවා. ඔය විදිහට තමයි එයා යම් කිසි විදිහක තමුන්ගේ කාලය ගත කළ තියෙන්නේ. ඉතින් පොඩි කාලෙකුත් නොවෙයි, බොහෝ කාලයක් මේ විදිහට මේ ප්‍රසංගය ඉදිරියෙන් තියාගෙන ගමින් ගමට, නගරෙන් නගරයට ගමන් කරමින් මේ තැනැත්තා කාලෙ ගෙව්වා. ඉතින් ඔහොම කාලෙ ගෙවලා සමහර විට අවුරුදු 20ක් 30ක් වගේ ලොකු කාලයක් වෙන්න ඇති. කෙසේ නමුත් දවසක මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වෙසෙන නුවරකට පැමිණි අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්න මේ තැනැත්තා පැමිණෙනවා. පැමිණිලා අහන්නේ තමුන්ගේ ජීවිතේට අදාළ ප්‍රශ්නයක්, තමුන්ට සම්බන්ධ වෙන ප්‍රශ්නයක්. මොකද්ද මේ අහන ප්‍රශ්නේ? මොකද්ද මේ විමසීම? මේ තැනැත්තා මේ තමුන් කරන වෘත්තිය ගැන තමයි අහන්නේ. මේ විදිහේ වෘත්තියක් මම කරන කෙනෙක් කියන ප්‍රශ්නයක් තමයි ඉදිරිපත් කරන්නේ. මොකද්ද මෙන්න මෙහෙම අහනවා. භාග්‍යවතුන් වහන්ස, මම මේ විදිහ දෙයක් අහලා තියෙනවා. මොකද්ද මම අහලා තියෙන දේ? මම අහලා තියෙනවා යම්කිසි නළුවෙක්, එහෙම නැත්නම් යම්කිසි කලාකාරයෙක් රංග පීඨයට වැදගෙන සත්‍යයත් අසත්‍යයත් මිශ්‍ර කර ඉදිරිපත් කරන රංගනයක්, ඉදිරිපත් කරන ජවනිකා තුළින් අන්න යම් කිසි විදිහක මේ ප්‍රේක්ෂක ජනතාව කුල්මත් කරනවද, අන්නේ තැනැත්තා පහාස කියන දිව්‍ය ලෝකෙ උප්පත්තිය ලබනවායි කියලා මගේ ආචාර්යවරු, මගේ ගුරුවරුව මට කියලා දීලා තියෙනවා. මෙන්න මේක ඇත්තද කියලා තමයි මෙයා අහන්නේ. එතකොට අර තමුන්ගේ කරන වෘත්තිය දැන් අවුරුදු ගණනක් පුරාවට මේ වගේ වැඩක යෙදිලා ඉඳලා මොකද්ද කරන්නේ? ඔය කලාකාරයෙක් කියන්නේ ඕකනේ. අන්න අර විදියට සත්‍යත් අසත්‍යත් මිශ්‍ර වුණු නර්තන වලින්, වාක්‍ය ඛණ්ඩ වලින් අර පැමිණි සිටින ප්‍රේක්ෂක ජනතාව කුල්මත් කරනවා. ඒක තමයි කලාකාරයෙක්ගේ ස්වභාවය. ඒක තමයි කලාව කියන්නේ. අර පැමිණි සිටින ප්‍රේක්ෂක ජනතාව පොඩ්ඩක් අර තමුන්ගේ ප්‍රශ්න ගැටළු පොඩ්ඩක් අමතක කරලා කුල්මත් කිරීමකට ලක් කරනවා. ඒ විදිහට තමයි කල් ගෙවන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ මේ තමුන්ගේ ජීවන වෘත්තිය පිළිබඳ විමසීමක් සිද්ධ කරනවා. මගේ ආචාර්යවරු මට මෙහෙම කියලා දීලා තියෙනවා. මේ විදිහේ දෙයක් කරොත් මේ විදිහේ මේ පැමිණි සිටින ප්‍රේක්ෂක ජනතාව කුල්මත් කරොත් වැඩිපුර විසිල් ගහන තත්ත්වයට පෙළඹෙව්වොත් අන්න එතකොට මම මේ විදිහේ උප්පත්තියක් ලබනවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒක එක්තරා විදිහක සාමාන්‍යයෙන් ඒ කාලේ ඒම සමාජ මතවාද අනුවත් අද කාලේ මේ සමාජ මතවාද අනුවත් අනේ යම්කිසි විදිහක සත්‍යයි කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. දැන් සාමාන්‍ය ඔය ලෝක ප්‍රසිද්ධ අද කාලේ ඉන්න කලාකාරයන්ගෙන් ඇහුවත් ඒගොල්ලෝ හරියට එන්ජොයි කරනවා මෙන්න මේ තමුන්ගේ ෆෑන්ස්ලා රසිකයෝ පිරිසක් අන්නේ පිරිස පැය දෙක තුනකට හරි අර ලෝකෙ ප්‍රශ්න අමතක වෙලා සතුටින් සැනසීමෙන් ඉන්න එක. පැය දෙක තුනකට හරි මේ පිරිසව කුල්මත් කිරීම මේ කලාකාරයව අද කාලෙත් අගය කරන දෙයක්. දැන් මේ රටේ වුණත් මෙච්චර බංකොලොත් රටේ වුණත් කෙනෙක් කියනවා මේ මිනිස්සු මෙච්චර මේ පැය ගණනක් ජීවන වෘතිය සඳහාම ජීවත් වීම සඳහාම කැප වෙලා ඒ මිනිස්සුන්ට වෙන විවේකයක් නැහැ. මේ විදිහේ කලාකෘතියක් නරඹන්න මේ විදිහේ විවේක විනෝද ගමනක් යන්න එහෙම නැත්නම් නාට්‍යයක් බලන්න ඔය වගේ දෙයකට ඉඩක් නැහැ. මේ මිනිස්සු එච්චරට පීඩාවට පත් වෙලා මේ මිනිස්සුන්ට එහෙම සැනසීමක් නැහැ කියලා අන්න කෙනෙක් ප්‍රකාශ කරනවා. එතකොට අද කාලේ කලාකාරයෙක්ගේ වුණත් ඔය විදිහ හැඟීමක් තියනවා වෙන්න පුළුවන්. මොකද්ද? අන්න අර රංග පීඨයට වැදගෙන සත්‍යයත් අසත්‍යයත් මිශ්‍ර කර රංගනයෙන් අන්න කෙනෙක් කුල්මත් කරනවද, තමුන්ගේ ප්‍රේක්ෂක ජනතාව කුල්මත් කරනවද, අන්න එයා මේ විදිහට දිව්‍ය ලෝකයක ගිහිල්ලා උප්පත්ති ලබනවා. මෙයා මේ යහපත් දෙයක් තමයි සිද්ධ කරන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ විමසීම තමයි භාග්‍යතුන් වහන්සේගෙන් සිද්ධ කරන්නේ. එතන භාග්‍යතුන් වහන්සේ මේකට දෙන්නේ 아무ත විදිහ පිළිතුරක්. මොකද්ද? ගාමිණී කියලා තමයි හඳුන්වන්නේ. මෙයාට ගාමිණී කියන්නේ නිකන් අර පොදු වේදෙන නමක් වගේ. මේ ගාමිණී ඔය ප්‍රශ්නේ තියේවා. ඔකට මම උත්තර දෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ එහෙම කුවාට මොකද? දැන් මේ ප්‍රශ්නේ අරන් එන එක්කෙනාට ඒක හරි රියල් නේ. එයාට ඒක ආයි නිකන් උත්තර නොදුන්නා කියලා අතහැරලා දාන්න බෑ. ඔය කමටහන් සාකච්ඡාවක ප්‍රශ්නත් ඒ වගේ තමයි. නොයෙකුත් ප්‍රශ්න අහනවා. නමුත් උත්තර හම්බෙන්නේ නැහැ නේ. එතකොට එනවා 아무තු ගායක්. බේරන්නම බෑ. නෑ නෑ මං ආපු පස්සේ උත්තරයක් දෙන්නකෝ කියලා කියනවා. ඒ වගේ මේ තැනැත්තන් නැවතත් මේ ප්‍රශ්නේම අහනවා. නැවතත් අහනවා ඒ කතාවම. නැවත ඇහුවාම බුදුරජාණන් වහන්සේ ආපහු කියනවා. අන්න මේ ගාමිණී ඔය ප්‍රශ්නේ තියේවා. ඔය ප්‍රශ්නේ මං උත්තර දෙන්නේ නැහැ. තුන්වෙනි වරටත් මේකම අහනවා. එතකොට තුන්වෙනි වරට විමසුවාම භාග්‍යතුන් වහන්සේ කියනවා ඉතින් හරිනේ එහෙනම් බෑනේ දැන් බෙරෙන්න බෑනේ මට මේ විදිහේ දෙයක් කියලා. ඔන්න එහෙනම් අහපු නිසා මං උත්තර දෙනවා කියලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. මෙන්න මේ විදිහේ පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. මොකද්ද කියනවා? අන්න මේ මෝහෙන් මත්තලා සමා වෙන රාගෙන් රාගය දුරු නොකර මේ සත්‍යයා රාගය දුරු නොකළ මේ සත්‍යයා රාග බන්ධනෙන් බැඳිලා ඉන්නේ. නළුවෙක් රංග පීඨයට වැදිලා මේ විදිහේ රැඟුම් දක්වනවා. මේ තැනැත්තා කුල්මත් කරනවා මොකක් උදෙසාද? රාගය වැඩි කිරීම සඳහා. ඕක පැහැදිලිනේ. දැන් අද කාලේ වුණත් අන්න මොනවා හරි කෑල්ලක් පොඩ්ඩක් පේන්න තියුණා නම් ඒක විකිනේනවා. හොඳම දේ තමයි YouTube ගිහිල්ලා බලන්නේ ඒ thumbnails තියෙනවා මොනවද කියලා තියෙන්නේ. වීඩියෝ එකේ කොහෙද මේ කෑල්ල තියෙන්නේ කියලා හොයන්න ඕනේ, වෙනම පරීක්ෂණයක් කරන්න ඕනේ. අන්න පොඩ්ඩක් පේන කෑල්ලක් තමයි thumbnail එකට තියෙන්නේ. ඒක දැක ගමන් දන්නේම නැතුව ක්ලික් වෙලා වීඩියෝ එක ප්ලේ වෙලත් ඉවරයි. ප්ලේ වුණාට මොකද? හොයාගන්න බෑ කොහෙද තියුණේ කියලා. එපමණකට අන්න රාගය විකුණන්න පුළුවන්. එතන භාග්‍යතුන් වහන්සේ කියනවා රාගය දුරු නොකර මේ සත්‍ය අරාග බන්ධණයෙන් බැඳිලා ඉන්නේ. නළුවෙක් රංග පීඨයට වැඩිලා මෙන්න මේ රාගය වැඩි වෙන ආකාරයෙන් ජවනිකා ඉදිරිපත් කරනවා. ඊළඟට කියනවා ද්වේෂය දුරු නොකර මේ සත්වයා ද්වේෂ බන්ධනයෙන් බැඳිලා ඉන්නේ. නළුවෙක් රංගපීටයට වැදිලා මේ ද්වේෂය වැඩි වෙන ආකාරයෙන් රැඟුම් ඉදිරිපත් කරනවා. දැන් ද්වේෂය කියන එකත් හොඳ විකුණන්න පුළුවන් දෙයක් තමයි. ඒකත් හොඳ හොඳ උණු උණු කැවුම් වගේ අලෙවි වෙන දෙයක් තමයි. ඒකයි ඔය නිවුස් ගත්තොත් වැඩියම හිට්ස් තියෙන්නේ මොනවද කියලා බැලුවොත්, අන්න ද්වේෂ සහගත ප්‍රකාශයක් කරනවා නම් අන්න ඒක ලොකු වියුස් ගාණක් එනවා. ඒ විදිහේ ජවනිකා ඉදිරිපත් කරන්න පුළුවන් නම් ලොකු වියුස් ගාණක් එනවා. ද්වේෂය වඩවන යුද්ධ වගේ දේවල් සජීවීව බ්‍රෝඩ්කාස්ට් කරන්න පුළුවන් නම් අන්න ලොකු වියුස් ගාණක් එනවා. ගිල බලන්න වැඩිම වියුස් තියෙන්නේ මොනවද කියලා. වැඩිම වියුස් තියෙන්නේ ඔයාට. උණු උණුවේ කවුරු හරි ඇවිල්ලා පිහියෙන් අයින්නවා. පෙන්නුවොත් 25 පොලවකට පිහියෙන් ඇනලා මැරුවා කියලා වීඩියෝ එකක් දැම්මොත් අන්න නිකම්ම වියුස් 1000 2000ක් එකතු වෙනවා මුකුත් ඇතුලේ නැති වුණා. අන්න ඇතුලේ දේවල් තිබුණොත් අන්න ඒවා තමයි ඒ ප්ලේලිස්ට් වල උඩටම එන්නේ. ඕක තමයි ඉතින් ඔය මීඩියා කාර්යය කරන්නේ. මිඩියාකාරයෝන්ගේ බිස්නස් එක ඕක තමයි. ඔය ලේ වැගිරෙන දේවල් විකුණන්න පුළුවන් දේවල් වැඩි වැඩියෙන් ගෙනහල්ලා ඉදිරිපත් කරනවා. අන්න රාගය ද්වේෂය දුරු නොකර සත්‍යා ද්වේෂ බන්ධනයෙන් බැඳිලා ඉන්නේ. නළුවෙක් රංගපීටයට වැඩිලා මෙන්න මේ ද්වේෂය වැඩි වෙන ආකාරයෙන් රැඟුම් ඉදිරිපත් කරනවා. ඊළඟට කියනවා මෝහය දුරු නොකර සත්‍යා මෝහ බන්ධනයෙන් බැඳිලා ඉන්නේ. නළුවෙක් රංගපීටයට වැදිලා මෝහය වැඩි වෙන ආකාරයෙන් රැඟුම් ඉදිරිපත් කරනවා. අන්න මුලාව වැඩි වැඩියෙන් ඉදිරිපත් කරනවා. මුලාව වැඩි වැඩියෙන් ගෙනහැර දක්වනවා. මුලාවට අනුග්‍රහ කරනවා. ඒකත් හොඳට විකුණන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් ඔන්න මුලාව කියන එකටත් අපි හරි කැමති. ඒකනේ නින්දට උනත් එච්චර ගිජු වෙන්නේ ඒකයි. නින්ද වුණත් ඔච්චර ප්‍රිය ඒකයි. නින්දේ තියෙන අමුතු මුලාවක්. නින්ද පැයක් දෙකක් තුනක් නිදිය ගත්තාම අන්න ප්‍රසමතක වෙනවා. පොඩ්ඩක් සනසීමක් ඇති වෙලා එනවා. අර නිකන් ඇනස්තීෂියා කියන්නේ. ඇනස්තීෂියා. දැන් මේ දවස්වල ඇනස්තීෂියා නැහැ. අමු අමුෙන් තමයි ස්පිරිතාලවල කපන්නේ. පොඩ්ඩයි රිදෙන්න කියලා කෙලින්ම කපලම දානවා. මොකද ඇනස්තීෂියා නැහැනේ. දොඩට නිින්ද කියන්නේත් ඒ වගේ දෙයක් තමයි, මුලාවක්. ඒ මුලාව අපිට යම් කිසි විදියක යැපිලා ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කළ දෙනවා සමහර වෙලාවට. ඇත්තරම ඒකනේ අර කියන්නේ ඔය ලෝකේ නතර වෙන්න යනවා නෙමෙයි, ඔයාට ආපහු ජීවිතේ ගොඩ ගන්න බැරි තරමට විනාශ වෙලා නෙමෙයි, පොඩ්ඩක් ඊයේ රෑ හරියට නිින්ද ගිහිල්ලා නැහැ. ඒක වෙලා තියෙන පොඩ පැය කීපයක් නිදිගෙන බලන්න. නිදිගෙන බලනකොට තේරෙනවා එච්චරම අමාරු නෑ, එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මේක. එතකොට නිින්ද නැති වුණොත් අන්න හොඳට තේරෙනවා අන්න කොච්චර විදියේ වෙහෙසක් පීඩාවක් ගැළපිලා එනවාද මේ හිතට කියලා. අර මුලාව, මුලාවෙන් යම්කිසි විදියක යැපෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කළ දෙනවා. ඒක හරි. දැන් සාමාන්‍ය ඔය ලෙඩක් තියෙන නිින්දයක් නැති ලෙඩක් ඉම්සාන් නියාද කොයිද කියලා කියනවා ඒකට. ඒක හැදිච්ච කෙනෙක් තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කරන එකක් පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේ දෙයක් විමසලා බලන්න. එතකොට තේරෙනවා අන්න කොච්චරනම් පීඩාවකද මේ තැනත්තා ඉන්නේ. නැවත 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 කියනවා තමුන්ගේ දුක් ගැනවිල්ලක්. මහා නිකං සංවේදී ප්‍රකාශයක් කරනවා. මේ නිින්ද යන්නේ නැහැ. එච්චරයි. වෙන මොකුත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැති එක කොච්චර වෙහෙසක්ද පීඩාවක්ද? අන්න දරයක් දෙකක් හරියට රැයක් දෙකක් හරියට නිදිය ගත්තේ නැත්නම් අන්න මොකද වෙන්නේ? ජීවිතයේ කෙලවර වෙන ගානට වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. මගේ සම්පූර්ණ ජීවිතේ වෙනස් වුණා වගේ කියලා වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. එතකොට මෝහය කියන එකත් අපි හරියට ආශ්‍රය කරන දෙයක්, අගය කරන දෙයක්. මෝහය තියෙනකොට පොඩ්ඩක් යැපිලා ඉන්න පුළුවන් තත්ත්වයක් මතුවලා එනවා. නින්ද, මුලාව, ඔය මද්‍රව්‍ය, ඔය මෂ්රූම්ස්, මැජික් මෂ්රූම්ස් අන්න ඒවා ඔක්කොම යන්නේ ඔය කැටගරියකට තමයි. මැජික් මෂ්රූම්ස් උත් හරියට විකිනෙන ලෝකයන්නේ මේක. මේක යන්නේ ස්පිරිචුවැලිටි කියන ටැග් එක යටතේ තමයි යන්නේ. ස්පිරිචුවල් එක්ස්පීරියන්ස් එකක්. මොකක් දර මැජික් මස්රූම්ස් ගත්තාම ඔන්න ඉතින් කලකොල්ල නිල් රතු පාට මික්ස් වෙලා වටපිටාව අමුතු විදියට පැය දෙක තුනක් සූස්තියක් ඇතිවෙලා එනවා. එහෙම ස්පිරිචුවල් එක්ස්පීරියන්ස් එකක් අයි ලොවෙත් දැකි නෑ කියල කට්ටිය ඊළඟ පාරත් එකටම ගමන් කරවා. දැන් භාවනා කරන්නාවත් මේ වගේ ප්‍රතිපදාවක් වඩන්නාවත් ඒක තමයි හොයන්නේ. ඒක තමයි හොයන්නේ. බෞගේ දවස කෙනෙක් කියලා කියනවා කොල්ල පාට උනායි, නිල් පාට උනායි, රතු පාට උනායි, මේ විදියට මව එක එක පාට උනායි කියලා අර පාට ඔක්කොම ගෙනහැර බෙදා වෙන් කළා දක්වන්න උත්සාහ කරනවා. මොකද අර මුලාවට තියෙන කැමැත තමයි, අර මුලාවට තියෙන ආකර්ෂණය තමයි. ඉතින් ඒ වගේ කෙනෙක්ට කිව්වොත් ඔය මොන භූතයක්ද, ඔය මොන විකාරයක්ද, මෙන්න මේ වර්තමාන මොහොතේ ඉන්න බව දන්නේ කොහොමද, මේ අය කය ඇවිදින බව දන්නේ කොහොමද, මේ කය වාඩි වෙලා තියෙන බව දන්නේ කොහොමද කියලා විමසුවොත් ඒකට කැමති නැහැ. අන්න මොහෙන් මත් වෙලා ඉන්න මේ සත්වයා මෝහ බන්ධනෙන් බැඳිලා ඉන්න. එතකොට මෝහය වැඩි වෙන ආකාරයෙන් මේ විදිහට රැඟුම් ඉදිරිපත් කරනවා. අන්න ඔයම කොටස් තුන කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට තමාත් මත් වෙලා ප්‍රමාදයට වැටිලා අනිත් කට්ටියත් මත් කර ප්‍රමාදයට ගැනීම හේතුවෙන් නෝකත් වැදගත්. එයා මත් වෙලා ඉන්නේ, ඒක තමයි ප්‍රධාන පොයින්ට් එක. මේ අනිත් කට්ටියව මත් කරනවටත් වැඩිය තමුන් මත් වෙලා ඉන්නේ. එතකොට ඒකේ ආදීනව ගතිය වැඩි. තමාත් මත් වෙලා ප්‍රමාදයට වැඩිලා අනිත් එවුනුත් මත් කර ප්‍රමාදයට ගැනීම හේතුවෙන් අන්න මේ ඔබ ගිහිල්ලා පහාස කියන අපායට තමයි වැටෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට අර නමෙන්ම තමයි, නම තමයි ඩෙස්ටිනේෂන් එක විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. පහාස කියන දිව්‍ය ලෝකේ වෙනුවට පහාස කියන අපායේ ගිහිල්ලා උප්පත්තිය ලබනවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. ඔකත් ඉතින් මාකටිං කැම්පේන් එකක් අර ආචාර්යවරුන්ගේ. හරි නමක් තියෙන නමක් හොයා ගන්නවා. ඒක දිව්‍ය ලෝකයක්ද අපායක්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හිතන්නේ ප්‍රමෝට් කරන්නේ ආ දිව්‍ය ලෝකයක්, පහාස කියන නමින් දිව්‍ය ලෝකයක් තියෙනවා, ඒකට යන්න පුළුවන් කියලා තමයි හිතෙන්නේ, කල්පනා කරන්නේ කියලා දෙන්නේ. ඉතින් ගිහිල්ලා බැලුවාම බෝඩ් ලෑල්ලක් තියෙනවා පහාස කියන නමින්. බලනකොට දිව්‍ය ලෝකයකට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ අපායකට. ඔය වගේ වැරදීම් කීයක් නම් අපේ ජීවිතවල අපි අපිටම වෙලා ඇතිද? දිව්‍ය ලෝකයක් කියලා හිතාගෙන ගියපු තැනක්, නැත්නම් දිව්‍ය ලෝකයක් කියලා බැඳගත්ත කසාදයක්, එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක් කියලා ඇති කරගත්ත ප්‍රේම සම්බන්ධතාවයක් අන්තිමට බලනකොට අපායක්. ඒ නමෙන්ම තමයි තියෙන්නේ. ඒ නමෙන්ම තමයි අන්න බලනකොට අපායක් වෙලා නතර වෙනවා. ඉතින් ඒ විදිහේ මාකටිං කැම්පේන් හරියට තියෙනවා. එකම නමෙන් යන්නේ, එකම නමෙන් යන්නේ. අර මේ ඩෙස්ටිනේෂන් එක පොඩ්ඩක් වෙනස්, පොඩ්ඩක් වෙනස්. අර විදිහේ ගියාමත් හිතෙනවා හරි තමයි, ගියා තමයි කියලා හිතෙනවා. ටික කාලයක් කල්ගත කරනකොට තමයි තේරෙන්නේ අප්පා නමත් තියුණාට මොකද, ආවත් මොකද, මේ ඇවිල්ලා තියෙන්නේ අපායකට. දිවිලෝකයකට නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රකාශයක් කරනවා, ප්‍රකාශයක් කරනවා. තමනුත් මත් වෙලා ප්‍රමාදයට වැටිලා අනිත් අයත් මත් කර ප්‍රමාදයට ගැනීම හේතුවෙන් අන්න පහාස කියන අපායට තමයි ඔබ වැදගන්නේ කියලා සඳහන් කරනවා. දැන් මේක මේ දවසකක දෙකක වැඩක් නෙමෙයි. මෙයා මේ ජීවිත කාලයක් පුරාවට වෘත්තිය විදියට බාරගත්ත දේ ගැන තමයි මේ කියන්නේ. එතකොට ජීවන වෘත්තියක් කියන එකේ ලොකු බරක් තියෙනවා. සාමාන්‍ය ඔය නොකළ යුතු ව්‍යාපාර විදියට පෙන්වන දේවල් ඒ දේවල් වලත් තියෙනවානේ ලොකු ගැඹුරක්. මොකද ඒ වගේ එකට වැදගත්තොත් අනේ එකෙන් අයින් වෙන්න බෑ. ඊට පස්සේ ඒක කරන්නේ පුදුම ආසාවෙන් මේ මිනිස්සයා. එතකොට තවත් බන්ධනේ වැඩි. දැන් ඔය මාළු ලෑල්ලක් ගාවට ගිහිල්ලා මාළු කපන එකෙක් දිහා හැම බලා ඉඳියොත් ඌ පුදුම මේ නිකන් අර විනෝදාංශයක් වගේ මාළු කපනවා. මේ මාළුවා කොහොමද මම වැඩි එෆිෂන්ට් විදියට කපන්නේ? අනේ TikTok වීඩියෝ දානවා මාළු කපණේවා. දැන් වෙන කොහෙවත් ලංකාවේම මාළු කපන TikTok වීඩියෝ තියෙනවා, බලන්න පුළුවන්. එක එක මාළුවා කොහමද දක්ෂ විදියට කපන්නේ ලංකාවේ කියලා අල්ලන්න පුළුවන්. අහනවා මාත්‍යා බදින්නද උයන්නද කියලා. ඒකේ වයන්න පුළුවන් ලංකාවේ තමයි කියලා. අබදිනවා නම් හීනි පෙති කපලා දෙන්නම්, උයනවා නම් කෑලි කපලා දෙන්නම් කියලා. ඔන්න ඉතින් මේ මාළුවා කොහමද මේ හොඳම විදියට කපන්නේ? ඒ වෘතිය එයා එන්ජෝයි කරනවානේ. ඒ වෘතිය එයා දවසෙන් දෙකෙන් නෙමේ අවුරුදු ගණනාවක් කරගෙන 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 යනකොට ඒකට එයා වැද ගන්නවා. ඒක එයාට යම්කිසි විදියක නන්දුවක්, එහෙම නැත්නම් උද්‍යෝගයක්, එහෙම නැත්නම් ආස්වාදයක් දනවන සුළුයි. අන්න ඒක තමයි ඔයගේ වෘත්තියක තියෙන ගැටලුව. එතකොට අර වරක් දෙවරක් කරලා නවත්තන වගේ නෙමෙයි, අර විදියට බැසගෙන තමන්ගේ වෘත්තිය විදියට මේ වගේ දෙයක් කරාම අන්න මොකද වෙන්නේ? තමනුත් මත් වෙලා ප්‍රමාදයට වැටිලා අනිත් එවුනුත් මත් කර ප්‍රමාදයට ගැනීම හේතුවෙන් මේ විදියෙ අපායකට ඔබ වැද ගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්න ඉතින් ඕක කිව්වා විතරයි කලාකාරයෙන්නේ සංවේදීනේ. අනේ ඉතින් මොකද කරන්නේ? අඬන්න පටන් ගන්නවා, කඳුළු සලනවා මේ පුරුෂයා. ඉතින් භාග්‍යතුන් වහන්සේ නිකන් හරියට නිකන් මේ අද කාලේ නිකන් පොඩ්ඩක් නිකන් අර විහිළුවක් වගේ ගතියකුත් තේරෙන්න ඉඩ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා ඔයින් ඕකනේ ඕකනේ, ඉතින් මං කිව්වේ, මං කිව්වානේ ඔය ප්‍රශ්නේ අහන්න එපා කියලා. දැන් මේ අඬන මිනිහට කියන්නේ, අඬන මිනිහට කියන්නේ ඉතින් ඕ මං කිව්වානේ මුලින් ඔය ප්‍රශ්නේ අහන්න එපා, ඕක ඔයාට මං උත්තර දෙන්නේ නැහැ කියලා මං කිව්වානේ, ඉතින් ඕකනේ බැරි කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අමුතු කතාවක් කියනවා. කිව්වට පස්සේ මෙතනත් කියනවා, නෑ භාග්‍යතුන් වහන්සේ මං අඬන්නේ ඕක දැනගත්ත හින්දා නෙමෙයි, ඔබ වහන්සේ උත්තර දුන්න හින්දා නෙමෙයි, මම මෙච්චර කාලයක් මේකට රැවටිලා ඉඳියා. මම මගේ ජීවිතේ වැඩි කොටසක් මේක සඳහා ගත කරලා තියෙනවා. ඉතින් ඒ ඒ දුකට, ඒ වෙහෙස පීඩාවට තමයි මම මේ අඬන්නේ කියලා යම් කිසි විදියක ප්‍රකාශයක් කරලා මෙතනත් ආයාචනාවක් කරනවා, ඉල්ලීමක් කරනවා. මොකද්ද මට මේ නිවැරදි මාර්ගයක් පෙන්නලා දෙන්න, නිවැරදි දිශානතියක් කියලා දෙන්න කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ යම්කිසි මෙන්න මේ බහුල බහුල වශයෙන් කරන දේවල් මේ හිතේ වැදගන්නේ කොහොමද, මේ හිත ඒක ස්වභාවය කරගන්නේ කොහොමද කියලා යම්කිසි විදියක ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. දැන් මේකෙත් ඒක නෙවෙයි, රාගය, ද්වේෂය, මෝහය වැඩි වැඩියෙන් බහුල වශයෙන් පුරුදු කළා. අර විදිහට තමනුත් මත් වෙලා ප්‍රමාදයට වැටිලා අනිත් කට්ටියත් මත් කර ප්‍රමාදයට ගන්න ජීන ජීවිත කාලයක් පුරාට හුරු කරලා තියෙනවා. ඒකේ දක්ෂයෙක් වෙන්නත් පුළුවන් එහෙම හුරු කරාට පස්සේ. ආයි නිකන් ඒ ඒ වගේ කෙනෙක් ස්ටේජ් එකට වැදගත්තාම, වේදිකාවට නැගගත්තාම ඒ නැගීම් මාත්‍රයෙන්ම ඒ රසික පිරිස කුල්මත් වෙනවා. දැකලා ඇති ඕන් තරම්. අනේ දකින්න විතරයි ඕනේ. එයා වැරදියට සින්දුව කිව්වත් ඒගොල්ලෝ ඒක ගණන් ගන්නේ නැහැ. ඒක උඩින් යන්නේ ඒ වෙනුවට තමුන්ට ලොකු ප්‍රිය දර්ශනයක්. මේ 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 නළුවා නිලිය එහෙම නැත්නම් මේ ප්‍රසංගය ඉදිරිපත් කරන කෙනා. එතකොට ඒ විදිහට බහුල බහුල වශයෙන් පුරුදු කරාම ඒ తත්වය මේ හිතේ ස්වභාවික වෙනවා. ඒ తත්වය මේ හිතට වැද ගන්නවා කියන යම්කිසි පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. එහෙම පැහැදිලි කිරීමක් සිද්ධ කරලා එහෙනම් මේක වෙනස් කරන්න ඕනේ, මේක වෙනස් කිරීම සඳහා යම් කිසි දෙයක උත්සාහයක් ගන්න ඕනේ කියන මඟ පෙන්වීමක් කරාට පස්සේ අමුතු දෙයක් සිද්ධ වෙනවා. මේ ආවේ කලාකාරයෙක් මේ විදිහේ ලොකු පිරිසක් එකතු කරගෙන ප්‍රසංග පවත්වමින් අන්න මේ විදිහට ගමන් කරන කෙනෙක්. එතකොට මේ තැනත්තා අන්තිමට මේ කතාව ඇහුවාට පස්සේ භාග්‍යතුන් වහන්සේකින් ඉල්ලා සිටිනවා. භාග්‍යතුන් වහන්සේ මට මේ ශාසනයේ පැවිද්දක් උපසම්පදාවක් ලබා දෙන්න කියලා. සාමාන්‍ය ඔය වගේ සිදුවීම් එච්චරම නැහැ, අඩුයි. මේ මේ පැවිදි වෙලා ඉඳිය වෙන ශාසනයක හරි පැවිදි වෙලා ඉඳිය කෙනෙක් වුණත් මේ වගේ තීරණයක් එකපාරට ගැනෙනවා අඩුයි. කලාකාරයෝ සාමාන්‍ය මිනිස්සු කොහොමත් ගන්නේ නැති තරම්. නමුත් මේ තැනැත්තා ඒ වෙලාවෙම යම් කිසි විදියක මේ විදි ඉල්ලීමක් සිද්ධ කරනවා. සිද්ධ කරාම භාග්‍යතුන් වහන්සේ මේ පුද්ගලයාව පැවිදි කරා, උපසම්පදා කරා කියලා සඳහන් වෙනවා. එහෙම කොරාට මොකද අර ලෙඩේ එකපාරට සුව වෙන්නේ නැහෙනි. කෙස් නම් බාන්න පුළුවන්, පොඩි වෙලාවයි යන්නේ. සිවුරු පොරවන්නත් පුළුවන්, පොඩි වෙලාවයි යන්නේ. ඔය තැන් තියෙනවා පාරේ යන කට්ටිය කතා කරලා පැවිදි කරනවා. ඒ පමණට වේගෙන් ඒ වැඩේ නම් කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අන්න මොකද්ද, මේක එහෙම වෙනස් වෙන්නේ නැහැ. දැන් බහුල වශයෙන් පුරුදු කරන ලද හිතක් තියෙනවනේ. මොනවද පුරුදු කරලා තියෙන්නේ? අර තමනුත් මත් වෙලා ප්‍රමාදයට වැඩිලා අනිත් කට්ටියත් මත් කර ප්‍රමාදයට ගැනීම තමයි පුරුදු කරලා තියෙන්නේ. එතකොට ඒක ගොඩාක් පීඩාවක් වෙහෙසක් විදියට මේ හාමුදුරන්ට ආවා කියලා තමයි සඳහන පැවිදි වුණාට පස්සේ. එතකොට මෙයා මොකද කරලා තියෙන්නේ? කලාවෙන්ම තමයි ඒකටත් ප්‍රයෝජනේ අරන් මේ පිළියම හොයලා තියෙන්නේ. කොහොමද කලාවෙන් මේකට පිළියම වෙලා තියෙන්නේ? අර තමුන් යම් කිසි විදියක කවි ලියලා ඒ පුරුද්දක් තියනවාද? ඒ වගේ නර්තන ඉදිරිපත් කළ පුරුද්දක් තියනවාද? ඒ විදියට ජවනිකා ඉදිරිපත් කළ පුරුද්දක් තියනවාද? අන්නේ විදියට ජවනිකා විදියට මේ හිතට දෙස් දෙමින්, මේ හිතට නිග්‍රහ කරමින් අන්න තමුන් යම් කිසි විදියක ගාථා ලියලා තියෙනවා. ගාථා ලියලා තියෙනවා 50 ගාණක් ලියලා තියෙනවා. සෑහෙන කාලයක් පුරාවට අර අරබේ තමයි දීලා තියෙන්නේ. නැවත නැවත මේ අර සුපුරුදු ජීවන රටාවට අදින හිත, නැවත නැවත මේ පරණ පුරුදු මුලාවට වැදගන්න හිත නිග්‍රහ කරමින් නාට්‍ය ජවනිකා වගේ විවිධ අදහස් ඉදිරිපත් කරමින් මේ ස්වාමීන් වහන්සේ ගාථා සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රතිපදාවට කොහොමද මම මේ වගේ දෙයක් ලං කරගන්නේ, ප්‍රතිපදාවක් කොහොමද වඩා ගන්නේ කියන අර්ථයෙන් තමයි මේ ගාථා ලියවිලා තියෙන්නේ. ඒකට 50 ගානක් තියෙනවායි කියනවා, 54ක්ද කොහෙද කියනවා. ඒ ගාථා පෙළියෙන් අන්තිම ගාථාව තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. ඒ අන්තිම ගාථාවේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? අන්න යේතු ඉහ ඡන්දේන වස්සේන වත්තිතෝ. දැන් මේ කාටද ආමන්ත්‍රණය කරන්නේ? එම්බා චිත්තය. මේ තමුන්ගේම හිතට තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. තමුන්ගේම හිතට තමයි මේ චැලෙන්ජ් එකක්, අභියෝගයක් සිද්ධ කරන්නේ. යේතු ඉහ ඡන්දේන වස්සේන වත්තිතෝ නරාච නාරීච අනුභොන්ති යං සුඛං අවිද්දසු මාර වසානු වත්තිතෝ බාබිනන්දී තංචිත්ත සාවකාති. ඔන්න ඔය විදියට මේ තමුන්ගේම හිතට කරන අභියෝගයක්, කරන නිග්‍රහයක් වගේ දෙයක්. එම්බා චිත්තය, එම්බා සිත කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ආමන්ත්‍රණය කළා කියනවා ඡන්දයෙන් වසඟයට පැමිණි යම් ස්ත්‍රී පුරුෂ කෙනෙක් වෙද්ද ඒ කෙනා ඒ දෙදෙනා යම් කිසි විදියක සම්බන්ධ වීමක්, එකතු වීමක්, මෛතුනේ හැසිරීමක් සිද්ධ වෙනවාද? නරාජ නාරීච අනුබොන්ති යන්සුකං අවිද්දසු මාර වසානුවත්තිනෝ. අන්න මාරයාගේ වසඟයට පැමිණි මේ හිතට වමනාදේ කරමින් මේ භවය අභිනන්දනය කරන යම්තාක් මනුස්සයෝ වෙනවද? ඒ ඒ ඒ ඒ මාරයාගේ ශ්‍රාවකයෝ, එහෙම නැත්නම් ඒ මේ හිතේ ශ්‍රාවකයෝ කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ හිතට තමයි ආමන්ත්‍රණය කරන්නේ. එක්තරා විදියක මාරයාට ආමන්ත්‍රණය කරත් වැඩි වෙනසක් නැහැ. අන්න මේ ඡන්දයෙන් වසඟයට ගිහිල්ලා එකිනෙකා කෙරෙහි යම් කිසි කැමැත්තෙන් වසඟයට ගිහිල්ලා අන්න ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් ගොඩනැගෙනවද? ඒක යම් කිසි වෙලාවක අර විදිහට එකිනෙකා එකතු වෙන ගණනට දිග්ගැහෙනවද? අන්න ඒ වගේ එක තමයි උපමාවට අරන් තියෙන්නේ. අන්න ඒ වගේ මේ මාරයාගේ වසඟයට පැමිණි හිත මේ හිතට උවමනාදේ කරමින් භවය අභිනන්දනය කරමින් මේ විදියට මේ මාරයාත් එක්ක වසඟයට පැමිණෙනවා, මාරයාත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙම නැත්තම් මේ හිත තෝරන විදිහට හිත කටයුතු කරන ආකාරයෙන් කටයුතු කරමින් කාලෙ ගෙවනවා. එතකොට මේ කියන්නේ මොකද්ද? තමන්ගේ හිතටම තමයි මේ නිග්‍රහ කරන්නේ. එතකොට කොච්චර වෙහෙසක්, පීඩාවක්, කොච්චර අර පරණ පුරුදු දිහාවට ඇදීමක් ඇවිල්ලා තියෙනවද කියලා හිතාගන්න පුළුවන්. මේ හිතට උමනා දේ කරන්න ගියොත්, මේ හිත කියන දේ කරන්න ගියොත් ඒක හොඳ විදියකින් කෙලවර වෙන්නේ නැහැ. ඒක කෙලවර වෙන්නේ මෙන්න මේ මාරයාගේ වසඟයට පැමිණිලා කියන එක තමයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ විදිහේ නිග්‍රහයක් තමන්ගේ හිතටම මෙතනත සිද්ධ කරනවා. හරියට නිකන් අර ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක් අර විදියට තමන් මනාපයක්, ඡන්දය කියන්නේ සාමාන්‍ය මනාපයක්. ඒක නිකන් අර මුලින්ම ඇති වෙන ස්වභාවයක්. සාමාන්‍යයෙන් ඉච්චර ඕලාරික නොවුණු ස්වභාවයක් තමයි මේ ගෙනහැර දක්වන්නේ. ඒ ඕලාරික නොවුණු ඡන්දයකින් පටන් ගත්තට මොකද ගිහිල්ලා නතර වෙන්නේ කොහෙද? ඊළා නතර වෙන්නේ අර විදිහට එකිනෙකා සම්බන්ධ වෙන මෛතුන ධර්මයේ ඇසිරෙන තැනකටම ගිහිල්ලා තමයි. ඒ පමණකටම වර්ධනය වෙලා තමයි. එතකොට ඔන්න ඔය විදිහේ කෙනෙක් ස්ත්‍රියෙක් පුරුෂයෙක් සම්බන්ධ වෙනවාද වසඟයට පැමිණෙනවාද අන්නේ වගේ මේ හිත කියන දේවල් වලට හිත කියන ආකාරවලට නටන්න ගියොත් ඒවා අභිනන්දනය කරන්න ගියොත් මොකද වෙන්නේ අන්න මාරයත් එක්ක සංවාසයට පැමිණුණා වගේ මාරයාගේ වසඟයට පැමිණුණා වගේ ස්වභාවයක් සිද්ධ වෙනවා අන්න එතකොට උඹ මාරයාගේ ශ්‍රාවකෙක් එහෙම නැත්නම් උඹ මේ විදියට හිතේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා මේ තමුන්ගේම හිතට ආමන්ත්‍රණය කළා කරන ප්‍රකාශය තමයි මෙතන තියෙන්නේ නැවත නැවත තමුන්ට ආපු වෙහෙස එක පැත්තකින් කලාකෘතියක් විදියට ඉදිරිපත් කරනවා එක පැත්තකින් ඒක කොහොම හරි තමුන්ට තියෙන හැකියාවෙන් අර කලාවට තියෙන නැඹුරුවෙන් වැඩි වැඩියෙන් පාලනය කරගෙන ඉන්න උත්සාහ කළා තියෙනවා මේ හාමුදුරුව කොහොම කොහොම හරි ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට ওই විදියේ ගාථා 50 ගානකුත් ලියලා කොහොම හරි රහත් වුණා කියලා තමයි ඉතින් සඳහන මේක නිසා ඉතින් කතාව ඉතින් අසුභවාදී විදියට අන්න සතුටින් සියල්ලෝ විසිර ගියෝය කියලා අවසන් වෙලා තියෙනවා ඒ විදිහට අවසන් වෙලා තියෙනවා එහෙම ගාථා 54ක් කැමති කෙනෙක්ට ඕනනම් ගිහිල්ලා කියවලා බලන්නත් පුළුවන් ඔය තේර ගාථා වල තියෙන අන්තිම හරිය දෙන්නේ මොකද ගාථා වැඩි වෙන පස්සර විසීවි තමයි යන්නේ ඒක අන්තිම කැටගරි තුනකින් තුනකට වගේ උඩින් වගේ තියෙන ඔය තාලපුට තේර ගාථා කියවලා බලන්න පුළුවනි කලාකාරයෙක් කොහොමද මේකට වැදගෙන මේ කාපු කෑම කියලා. ඉතින් කොහොම හරි කමක් නැහැ. දැන් මේ කියන්නේ මොකද්ද? මේ හිත කරන කියන දේවල් වලට මේ හිතේ උමනා වලට වසංගයට ගියොත් ඒක ගියොත් මොකද වෙන්නේ? අන්න හරියට නිකන් මාරයා එක්ක සංවාසයට එළඹුණා වගේ. මාරයාගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා වගේ. ස්වභාවයක් අපි තුල මතුවලා එනවා කියන එක තමයි මේ ස්වාමීන් වහන්සේ සරලව මේ ගෙනහැර දක්වන්නේ. එතකොට මේ කියන්නේ මොකද්ද තමුන් ජීවිත කාලයක් පුරාවට පුරුදු කරපු ස්වභාවයක් තමයි මේක හැබැයි මේ ගමන මේ හිතේ ගමන ජීවිත කාලයක් පුරාවට ඒ හාමුදුර පුරුදු කරලා තියෙනවා ඒ ගමන ගැන තමයි මේ කියන්නේ ඒක කඩන්න ගියාට කඩන එක ලේසි නෑ කඩන එක ලේසි නැති වෙන්න හේතුව තමයි අර අවුරුදු ගාණක් කරපු පුහුණුව දැන් ඕක කියන්නේ ඔය අනුසෝතගාමි කියන වචනයක් ඊයේ දෙනවා සෝතේට අනුව ගමන් කරනවා ගඟකට වැදගත්තොත් ගඟකට බැසගත්තොත් අන්නේ ජලපහරට අනුව ගමනක් තියෙනවා ජලපහර අපිව අරගෙන යනවා දැකලා ඇති ඔය පොල් කොම්බයක් තැඹිලි කොම්බයක් පොල් ගෙඩියක් ප්ලාස්ටික් කෑලි ලී කොටන් වගේ ඒවා ඔය මහා ගඟකට වැටුනහම මොකද වෙන්නේ ඒ සෝතේට අනුව ඒ ගමනට අනුව මේ ලී කොට මේ තැඹිලි කොම්බ මේ පොල් ගෙඩි ගමන් කරනවා. එතකොට ඒක තමයි අනුසෝතගාමි. සෝතේට අනුව ගමන් කරනවා. නමුත් මේක වෙනස් කරන්න පිටපයින් උත්සාහ ගත්තද යම්කිසි අවස්ථාවක මේ ජලපහරට අනුව යන තැනැත්තා ජලපහරට විරුද්ධව පටිසෝතගාමි කියන වචන තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. කියනවා මේක පටිසෝතගාමි ප්‍රතිපදාවක්. මේ ජලපහරට මේ හිතේ තියෙන ජලපහරට විරුද්ධව ප්‍රතිවිරුද්ධව ගමන් කරන ගමනක් තමයි මේක. එතකොට යම් කිසි වෙලාවක පටිසෝතගාමි වුණාද අන්න මොකද වෙන්නේ අර මුළු ජලකඳම තමන්ගේ ඇඟට තමයි එන්නේ මෙච්චර කාලයක් නොදැනුණු වෙහෙසක් පීඩාවක් ක්ෂණිකව දැනෙන්න ගන්නවා ක්ෂණිකව දැනෙන්න ගන්න හැරෙන්න විතරයි තියෙන්නේ ඔහොම දෙයක් මේ ප්‍රතිපදාවට බැසගත්ත කෙනෙක්ට පැහැදිලිව පහසුවෙන් දකින්න පුළුවන් අන්න අර සෝතය මේ චිත්තේ ස්වභාවය මේ හිතේ ස්වභාවය අර සෝතය ඒකට අනුව ගමන් කරනකන් එයා කියන ඒවා වලට නටනකන් හොඳයි විරුද්ධ වුණාද හැරුණාද ආයි අර මුළු ප්‍රවාහයම ඒ තැනත්තගේ ඇඟට එනවා ලොකු වෙහසක් පීඩාවක් ඇති කරනවා ලොකු ආතතිගත තත්ත්වයක් ඇති කරනවා මෙච්චර මේ වෙහසක් පීඩාවක් තියනවාද මෙච්චර මේ අමාරුවක් තියනවාද කියලා හිතෙන තරමට ඒ ක්‍රියාවලිය ප්‍රබලයි ඉතින් ඒ හැරෙන්න නැතුවත් බෑ එකපාරට හැරුණොත් වෙහසත් වැඩි. ඉතින් ක්‍රමානුකූලව ටිකෙන් ටික හරව ගන්න ප්‍රතිපදාවක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දෙන්න උත්සාහ ගන්න. සාමාන්‍ය ඉස්සර ඉගෙන ගන්න කාලේ තිබුණා ගඟක හරහට පීනනවා නම් කෙටිම කාලෙකදී වැඩිම වේගෙන් යන්න පුළුවන් නම් මොකද්ද කරන්න ඕනි? අර ජලපහරයට එරෙහිව යන්නේ නැතුව ජලපහරට අංශක 90ක කෝණකින් පීනන්න. එතකොට ගිහිල්ලා ගොඩ බාන්නේ හැබැයි තව මීටර 100ක් 200ක් පහළ ගඟේ. සාපේක්ෂ ප්‍රවේගයක් එන්නේ. ජලපහරේ ප්‍රවේගයයි අර කෙලින් පිහිටන ප්‍රවේගයයි අන්න දෙක එකතු වෙලා යනවා පහළට ගඟ. හැබැයි ඉතින් ඒගොඩට යාගන්න පුළුවන්. ජල කඳට එරෙහි වුණාද යම් කිසි වෙලාවක ආයේ එකම තැන තමයි. පීනනවා. පීනලා බලනකොට යකෝ අර ඉඳපු තැනමයි. ආපහු පීනනවා. ආපහු වඩ පිට බලනකොට ඉඳපු තැනමයි. ওই විදිහේ ස්වභාවයක් ජලපහරක තියෙනවා. එතකොට එන්නේ ජලපහරක් ගැන තමයි මේ කියන්නේ. මේ හිතට අනුව කටයුතු කරන්න ගියොත් මේ හිත කියන දේවල් කරන්න ගියොත් එච්චරම අමාරු වෙන්නේ නැහැ. ඔහේ යනවා ගමන. නමුත් ඒකට එරෙහි වුණාද? නමුත් ඒකට විරුද්ධ වුණාද? අන්න යම් කිසි විදියක වෙහෙසක් පීඩාවක් ක්ෂණිකව මතුවලා එනවා. අර ගමන ගියාද? හිතට අනුව කටයුතු කරාද? කොහෙටද යන්නේ? මාර්යාගේ වසඟයට ගමන් කරනවා. මාර්යාගේ වසඟයට යනවා. ඔබ තමයි ස්වභාවය. දැන් ඔය දැන් අර තියෙන නිකන් දියපහරක බෝට්ටුවක් පැදගෙන යනවා දියපාරේ පහළට. ටිකෙන් ටික නිකන් අමුතු සද්දයක් ඇහෙනවා. මොකද්ද? නිකන් වතුර වැටෙන සද්දයක් වගේ ටික ඇහෙනවා. තවත් ටිකක් ලං වෙලා බලනකොට මෙන්න මොකද්ද මේ තියෙන්නේ? අර මහා ප්‍රපාතයකින් ගිහිල්ලා මේ ජල කඳ වැටෙනවා. එතකොට බෝට්ටු දඟලලා අරහෙට දඟලව මෙහෙට දඟලව කොච්චර දඟලුවත් වැඩක් නැහැ. ප්‍රමාද වැඩි. මොකද හේතුව? අන්න අර ජල කඳුට අණුව ගිහිල්ලා මාරයාගේ වසඟයට පැමිණෙනවා. එතකොට ඉස්පිරිතාලවල එහෙම ගියාම බලන්න පුළුවන් ওই මාරාන්තික ලෙඩ්ඩු කොහොමද ක්‍රියා කරන්නේ. ඒගොල්ලෝ මාරයාගේ වසඟයට පැමිණෙන බව ඒගොල්ලන්ට තේරෙනවා. තේරුණාට මොකද? ප්‍රමාද වැඩි. දැන් අර බෝට්ටුවේ ඉන්න තැනත්ත හරියට අර ප්‍රපාතේ දැක්කා වගේ අරහෙට පදිනවා, මෙහෙට පදිනවා, දඟලනවා. දඟලුවට මොකද? එහෙම වෙනසක් කරන්න අමාරු ඒ වෙලාවට. ඒ ප්‍රවාහය ප්‍රබල වැඩි කරනවා නම් අර කයේ ශක්තිය තිබිද්දි කරනවා නම් මාරාන්තික ලෙඩක් එන්න කලින් කරනවා නම් අර විදියට අතපය ශරීරය දුර්වල වෙන්න කලින් කරන්න ඕනේ. කාලයකට කලින් උත්සාහයක් ගන්න ඕනේ. නැත්තම් ඉතින් අර විදියට මුළු ගෙවල් දොරවල් දෙවනත් වෙන ගානට ඉස්පිරිතාල දෙවනත් වෙන ගානට කුණු හරපම කියලා ඔය ඉන්නේ. එහෙම කට්ටිය වොන් තරම් කෙලි කෙලින්ම කුණු හරපම විතරයි කියන්නේ. වෙන වචනේ මෙච්චර කුණු හරප මේ භාෂාවේ තියෙනවද කියලා හිතා ගන්න බැරි තරමට කුණු හරප ඩික්ෂනරියක් හදන්න පුළුවන් තරමට කුණු හරප කියන එක දිගට ඒකෙම තමයි ආමන්ත්‍රණය කරන්නේ, ඒකෙම තමයි කතා කරන්නේ. අසුචි ගානවා බිතිවල අරගෙන අසුචි නා ගන්නවා. තමුන් ඒ කරන්න තියෙන ද්වේෂය පිට කරනවා පුදුම විදියට. අන්න මොකද උනේ? මාර්යාගේ වසඟයට පැමිණියා. මාරයා එක සංවාසයට පැමිණියා. ප්‍රමාද වැඩි. අන්න ඒ විදිහේ වෙහෙසක් පීඩාවක් මෙතනත්තා විඳිනවා. ඉතින් ඒ විදිහේ තත්ත්වයක් ඇත. අන්න ඒ තත්ත්වේ දැනගෙන කලින්ම මේක පොඩ්ඩක් ශක්තිය තියෙන කාලෙම මේක පොඩ්ඩක් වෙනස් කරන්න උත්සාහ ගන්න කියන ආරාධනාව තමයි භාග්‍යතුන් වහන්සේ නැත්තම් මේ සිදුවීම එහෙම නැත්තම් මේ තාලපුට හාමුදුරුවෝ අපි ඉදිරියේ තියන්නේ. ඒක කරන්න පුළුවන්. ඒක සාර්ථකයි. ඒ සාර්ථක වීම පිළිබඳ ප්‍රකාශයක් නේ මේ තියෙන්නේ අන්තිමට. 50 ගානක් ලිව්වට මොකද? කොමාරි කලාකාරයා ගොඩ ගියා. ඒක ලොකු දෙයක්. ඉතින් අර හිතේ කියන මේවට අනුව නටලන නෙමෙයි. ඔය හිතට කියලා බලන්න අපි විනාඩි 15ක් සිහිය පුරුදු කරමු හැමදාම වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් කියලා. දහසක් හේතු කාරණා කියනවා බැරි වෙන්න. දහසක් දේවල් ඉදිරිපත් කරනවා නොකරින්. ඔය මේ එනවනේ එන එක එක කට්ටිය ඇවිල්ලා කියනවා හඳුරුවනේ මමත් මේ වගේ ප්‍රතිපදාවකට එන්න කැමති, මේ වගේ දෙයක් කරන්න කැමති. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩ අහලා බලන්න ඕනේ එහෙනම් දැන් අතර වෙමුද කියලා. අම්මෝ කියන හේතු කාරණා ටික පුදුම මේ ආශ්චර්යයක් ඒකේ නම් තියෙන්නේ. ආසියාවේ ආශ්චර්ය වගේ තමයි. පුදුම ආශ්චර්යයක් තියෙන්නේ. කියනවා හේතු කාරණා ටිකක් අරක ඉඳ බැරි එයි මේකේ ඉඳ බැරි එයි අත ඇඳුම් අරන් ආවේ නැtei කියලා අමුතු හේතු කාරණා ටිකක් කියනවා. අන්න හිතේ වසංගය තමයි ඔය තියෙන්නේ. හිතේ අභිනන්දනය තමයි ඔය තියෙන්නේ. එහෙම නැත්නම් විනාඩි 15ක් දවසට හැමදාම සිහිය පුරුදු කරන්න, සිහියෙන් වාඩි වෙලා ඉන්න වෙලාවක් වෙන් කරගමු කියලා බලන්න. අම්මෝ කියන හේතු කාරණා ටික. ඉතින් ওই විදිහේ හිතක් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. ওই හිත කිත කියන 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 විදිහට නටලා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඒ හිතේ වසංගයට පැමිණිලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට ඒකට විරුද්ධව ගමන් කිරීමක් තියෙනවා. ඒකට විරුද්ධව ගමන් කිරීම ලේසි නැහැ. ලේසි නැහැ. ලේසි කියලා අපිට කියන්න බෑ. නමුත් ඒ විදිහ උත්සාහයක් දරන්න, ඒ විදිහේ වෙහසක් පීඩාවක් අරගන්න කියන දේ ප්‍රකාශ කරනවා. අර විදිහට රාගෙන්, ద్వේෂෙන්, මෝහෙන් මත් වෙලා ඉන්න තාක්කල් ඔය ගැටලු වෙන්නේ නැහැ. තමනුත් මත් වෙලා ප්‍රමාදයට වැඩිලා, අනිත්‍යවුනුත් මත් කරලා ප්‍රමාදයට ගන්න එක තමයි අපි වැඩි හරියක් කරන්නේ. කලාකාරයෙක් නොවුනට ඒක තමයි අපේ ක්‍රියාවලිය. ආයි කලාකාරයෙක් වෙන්න ඕනේ නැහැ ඒකට. බලන්න දවසේ වැඩි හරියක් කරන දේවල්, ඔය වැඩි හරියක්ම කරන්නේ ඔය කතාව තමයි. ඔය කතන්දරය තමයි. තමනුත් මත් වෙලා ප්‍රමාදයට වැඩිලා, වෙනෙවුනුත් මත් කර ප්‍රමාදයට ගන්නවා. දැන් ඔය මේ භාවනා කරන්න එන කට්ටියත් මේ ඔය කවුරු හරි අල්ලගෙන කයි එක ගහ ඉන්නවා. කයි එක ගහ ඉන්නවා. කියෝ කියෝ ඉන්නවා. ඉතින් දෙතුන් දෙනා මේකට තියලා අහන්න ඕනේ, මොකාද අප්පා මේ මෙච්චර කියවන්නේ? මොකාද මේ කියවන්නේ? හැම වෙලේම කුටු 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 ගාන ඇහෙනවා කොහෙන්දෝ මන්දා. නිකන් කවුද කටහඬ අඳුරන්නේ නැහැ වගේ අහන්න ඕනේ. කටහඬ අදාළ කටහඬ එකයි, අනිත් කතා කරපු එකයි, දෙතුන් දෙනෙක් එකට තියලා අහන්න ඕනේ මොකාද මේ කියවන්නේ මෙච්චර කියලා. අන්න එතකොට පොඩ්ඩක් අඩු වෙනවා. ආපහු දවස් දෙකක් යනකොට ආපහු කියවන්න පටන් ගන්නවා අර විදිහටම. තව පොරක් ඉන්නවා භාවනා වෙලාවට එයාට රෙදි හොදන්න ඕනේ හැමදාම. හැමදාම රෙදි හොදන්න ඕනේ ඒ වෙලාවට. ඔන්න ඇහෙන වතුර බාල්දියක් අරිනවා, ඔන්න ඇහෙනවා රෙදි හොදනවා, ඔන්න ඇහෙනවා ඒට මේට යන තවත් එක 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 කයියකුත් ගගා ඉන්නවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉස්සර නම් මට පොඩ්ඩක් ලේ කෝප වෙනවා, මොකද ওই ටික ඔක්කොම ඇහෙනවා. දැන් පොඩ්ඩක් ඊට වැඩිය පොඩ්ඩක් හුස්මක් අරගෙන මමත් ඉතින් අර යුවසගෙන ඉන්නවා පොඩ්ඩක්. ඉතින් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් පැනලා පොඩ්ඩක් බැනලා මොකක් හරි කරනකම්, අනේ ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් තියනවාද කියලා පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් වෙන ජවනිකාවක් ඉදිරිපත් කරන්න පුළුවන් මට. ඉතින් ওই විදිය තමයි වැඩේ. බේරන්න බෑ. මොකද අර හිතේ වාසංගේට මේ වගේ වැඩකට ආවනේ. ඊට වැඩිය වැඩි වැඩියෙන් නැවත නැවත අර හිතේ වසඟය ඉදිරිපත් වෙලා එනවා. ඒක තමයි වැඩි. භාවනාවක් කරන්න ගියොත්, ප්‍රතිපදාව වඩන්න ගියොත් අර විදිහට රාග ద్వේෂ මෝහ ප්‍රතික්‍රියා වෙනුවට ඒකෙන් පිටපයින් ගියොත් ලේසි නෑ. ලේසි නෑ. සාමාන්‍ය අපි අපේ හිත වන් මෝ කිය කී ඉල්ලන්නේ අර රාග ద్వේෂ මෝහ ඒ ක්‍රියාවලිය තමයි. ඒ අභිනන්දනය තමයි. ඉතින් කියනවා අනේ තව එකක් දෙන්න බැරිද ඒ වගේ එකක් කියලා අහනවා. ඇව්වට මොකද ඉල්ලපු මිනිහා නෑ. ඔය ෆෑන්ස්ලා ඉන්නවා නේද? අනේ මෙහෙම එකක් කරන්න පුළුවන්ද, මෙහෙම ෂෝ එකක් කරන්න පුළුවන්ද, මේ මම කැමැතිම මාතෘකාවක් යටතේ කියලා ඔන්න ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. ඉල්ලුවට මොකද මිනිහා නෑ. මිනිහා නෑ. ඉතින් අනිත් දවසේ වරෙන්කො ඉල්ලගෙන එදාට කියලා දෙන්න පුළුවන්. අන්න මේ අඩුම ගාන ඉල්ලපු එක අයින් එපැයි. එහෙමත් නෑ, ඔය බොරුවට යන ක්‍රියාවලියක් නිකන් අර ඔලුවට ආවට මොකක් හරි ගෙනහැල්ලා ඉදිරිපත් කරනවා. අර හිතේ වසංගය ඔය තියෙන තනිකර හිතේ වසංගය කොච්චර නිකන් රඟපාලා ලස්සන මනමාලියක් වගේ දීගේ ගියාට මොකද අන්න ටික දවසකින් අන්න යථා ස්වභාවය මතුවෙලා එනවා. මිනිහට කතා කරන්නේ බල්ලට වගේ. ඒකට ටික කාලයක් දෙන්න ඕනේ. එකපාරට නෙමෙයි නිකන් අර පොඩි කාලයක් දෙන්න ඕනේ. අනේ ඉතින් අර මිනිහට බල්ලාට වගේ කතා කරන්නේ. ඒ බල්ලාට වගේ කතා කරලා පුරුදු විදිහට වෙන එකෙක් එක්ක ඇවිල්ලා කතා කරපු දවසර වෙන මිනිහට කතා කරපු දවසර අන්න කනට පාරක් කාලා ගුටි කාලා තමයි නතර වෙන්නේ. මොකද අර ගෙදර මිනිහට කතා කරන විදිහට අනිත් කට්ටියටත් ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ගෙදර මිනිහට කතා කරන විදිහට අනිත් කට්ටිය එක්කත් ගනුදෙනු කරන්න පුළුවන් කියලා හිතනවා. අන්න හිතේ වාසංගය ওই විදිහේ ස්වභාව වැඩි වැඩියෙන් දකින්න පුළුවන්. ඉරිසියා මාන රජ කරන විදිය වැඩි වැඩියෙන් දකින්න පුළුවන්. අන මිත්‍රකමක් තියනවා, මිත්‍රයා වගේ කරනවා ඌට යහපතක් නොවන තාක්කල්. ඌට මොකක් හරි යහපතක් වෙන්න ගියාද අන්න කකුලෙන් අදින ඇදිල්ල බලන්න පුළුවන්. එක එක හේතු කාරණා දක්වමින් අන්න මේ මගේ මිත්‍රයා මට වැඩිය ඉහළට යන්න බෑ. මට වැඩි අවස්ථාවක් ලැබෙන්න බෑ. අවස්ථාවක් ලැබිලත් නෑ. අර නිකන් වෝටර් බෝය් කෙනෙක්ට අතුරු බෝතලයක් අරගෙන පිටණියට දුවන්න chance එකක් එනවනේ. ඒකටත් තිරසියා කරනවනේ. වතුර බෝතලේ අරගෙන යන්නේ කාටත්. ඌව පොඩ්ඩක් අර කැමරාවට අහුවෙනවා. වටපිටාවට පේනවා. ඒකටත් ඉරිසියයි. ඉතින් මොකද කරන්නේ? නානා ප්‍රකාර හේතු කාරණා ඉදිරිපත් කරනවා මේ වැඩේ නොකෙරෙන්. නැවත නැවත ගෙනහැර දක්වනවා. නෑ නෑ ඕක නෙමෙයි, ඔහොම නෙමෙයි, අපි මෙහෙම කරමු කියලා යෝජනාවක් අරන් එනවා. ඔය ටයිම් ලයින් එකට නෙමෙයි මේ ටයිම් ලයින් එකට කරමු කියලා යෝජනාවක් අරන් එනවා. ඔච්චරලා මේ ඉක්මනට කරන්න හොඳ නෑ මේ වගේ දේවල්. ඔයිට වැඩි වෙලාව අරගෙන හොඳට උස්මක් අරගෙන කරන්න ඕනි කියලා ඉදිරිපත් කරනවා. මොකද්ද? අන්න අර ඉරිසියාව රජ කරනවා. තමුන් වටේ ඉන්න කෙට්ටුනත් යහපතක් වෙනවට කැමති නෑ. තමුන්ගේ ගෝලයට උනත් යහපතක් වෙනවට කැමති නෑ. නැවත නැවත රජ කරනවා අර හිතේ මුලාව. ඕක තමයි හේතුව. ඊළඟ අපි හිතමු පොඩ්ඩක් හරි මේ රාග ද්වේෂ ස්වභාව වලින් පොඩ්ඩක් අයින් වුණා කියලා. අර රාගය කියන්නේ අර කන බොන ගතිය පොඩ්ඩක් අයින් වුණා. ද්වේෂය කියන්නේ අර එකිනෙකා මරා ගන්න, එකිනෙකාට වෛර කරන ස්වභාවයෙන් පොඩ්ඩක් අයින් වුණා. ඒ එකම ඒ දෙකේ විකෘතියක් විදිහට එනවා සාමාන්‍ය ওই විහිංසාව කියලා එකක් කියන්නේ. විහිංසා හිතවිලි කියලා කියන්නේ. ඒ විහිංසා හිතවිලි ද්වේෂ සිතවිලි වලට වැඩිය වෙනස්. මොකද්ද ඒකට හේතුව? ද්වේෂය සාමාන්‍ය පුද්ගලයෙක් ඒ හේතු කාරණා මත පදනම් වෙලා තමයි ඒ දේ ඇති වෙන්නේ. තමයි ඒ දේ ඇති වෙන්නේ. නමුත් මේ විහිංසාව කියන එක අ හේතු. ඒ කෙනෙක් නිකන් අහිංසක කෙනෙක් දැක්කත්, පොඩි ළමයෙක් දැක්කත්, මෙන්න මේ සතෙක් දැක්කත්, ඒ සතාට වද දෙන්න හැඟීමක්, ගහන්න හැඟීමක්. මේ ද්වේෂයක් නැහැ, හේතු කාරණාවක් නැහැ. මුකුත් තමුන්ට වරදක් කළා එහෙම දෙයක් නැහැ. ඒ වෙනුවට නිකන් අර විදිහේ පීඩා හිංසා කරන ස්වභාවයක් මතුවෙලා එනවා. මේ විදිහේ දේවල් දකින්න පුළුවන්. අර දෙකේම විකෘතියක් විදිහට තමයි මේක එන්නේ. විකෘතියක් විදිහට මතුවෙලා එනවා. මොකද අර අර ඩිරෙක්ට් ඒ ක්‍රියාවලිය නැති වුණාම අන්න මොකද වෙන්නේ? ඒක පිටපයින්නවා. වෙන විදිහක වෙන ස්වභාවිකින් මතුවෙලා එනවා. විහිංසාව හරියට දකින්න පුළුවන් ඔය ප්‍රතිපදාවකට බැසගත්ත කට්ටියනේ. මුලදී නෙමෙයි, කාලයක් කරගෙන කරගෙන යනකොට තේරෙනවා නිකාං අර ඉන්නේ කෙට්ට මොකක් හරි කරන්න හිතෙනවා. නිකාං ඉන්න කෙනෙක්ට මොකක් හරි අනතුරක් කරන්න හිතෙනවා. නිකාං ගහන්න හිතෙන මොකුත් අර මේ හේතු කාරණා නැතුව නෙමෙයි. මොකද තමුන්ට වරදක් කළා නෙමෙයි. ඒ වෙනුවට සමහර විට ළඟින්ම ඉන්න උදව් උපකාර කරන, හොඳ කරන, ඒ විදිහේ නිවැරදි මගක් පෙන්වන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් අර විදිහේ ද්වේෂයක් සමා වෙන ද්වේෂයක් නෙමෙයි, අර විදිහේ විහිංසා ස්වභාවයක් මතුවෙලා එනවා. ඉතින් ඒවා හරි දකින්න පුළුවන්. අන්න සමහර විට ඒ වගේ දෙයක් අන්න කරලා අද ලෝකේ මේ විකෘති ලෝකේ ඕන තරම් ඒ වගේ දේවල් කරලා කලාමදිවට මෙන්න මේ සෝෂල් මීඩියා වල ඒ වීඩියෝ රිලීස් කරන තරමට ඔන්න අදහසක් මතුවෙලා එනවා. උකුස්සෙක් කලලත් ඒක පිහට්ට පිහට්ට ගලවනවා. අර සතාගේ ගලවලා ඒක දානවා YouTube. මෙන්න ආ බලාපල්ලා අපි කරපු වැඩේ කියලා අර විදිය දෙයක්. එහෙම නැත්නම් අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳ ඇති දවසක අලුත මුඩු කරන ලද හිසෙන් භාවනා කරනවා රාත්‍රියක. යකෝ මේ තට්ටේ දැක්කහම මේ තට්ටේට එකක් ගහන්න හිතෙනවයි කියලා අන්න මේ කෙනෙක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට පහර දීමක් සිද්ධ කරනවා. දැකලත් නෑ, දන්නෙත් නෑ කවුද කියලා. නමුත් අර හඳ ඉලියේ දිලිසෙන තට්ටේ දැක්කහම අන්න ඒකට පහර දීමක් සිද්ධ කරන්නේ. ආකර්ෂණයක් එනවා. කැලේ දාණයෙන් පස්සේ, දවල් දාණයෙන් පස්සේ කැලේ ගහක් මුල නැප් එකක් දාන හාමුදුරු කෙනෙක් දැක්කහම අන්න මේ හාමුදුරුවන්ගේ බ්‍රහ්මචාරිය කඩන්න හිතෙනවා දර කඩන්න යන ගෑණියට. දන්නෙත් නෑ. ඕකට මිනිස්සු ආගන්න බැරි කමකුත් නෑ. ඔය අවශ්‍යතාවය තියෙනවා නම්. දැන් මේ අර හාමුදුරු කෙනෙක් බ්‍රහ්මචාරිය වඩන කෙනෙක් දැක්කපමණින් අන්න ඒකට ඒක විනාශ කරන්න ආසාවක් ආකර්ෂණයක් මතුවෙලා එනවා. මොකද කරන්නේ? අර ස්වාමීන් වහන්සේගේ උඩ ගිහිල්ලා වාඩි වෙනවා. ඉතින් ඔයගේ දේවල් තමයි සිද්ධ කරන්නේ. අන්න මේ විහිංසා ස්වභාවයක් හේතු කාරණා නැතුව අර විකෘතියක් වගේ දෙයක් මතුවෙලා එනවා. ඒ වගේ දේවලුත් අපේ අපේ ජීවිතවලත් වැඩියම දුර නැති වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාදාම නැවත නැවත අපි අපිත් සිද්ධ කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වැඩේ දවසක දෙකක වැඩක් නෙමෙයි. ඒකෙන් අදහස එන්නේ නෑ අධෛර්යයටපත් වෙන්න කියලා. අධෛර්යයටපත් වෙලා කොහෙද යන්නේ? අන්න අර ඉත කියන කියන දේවල් කරමින් හිතේ වසඟයට නම් යන්න පුළුවන්. ඒක නම් බැරි කමක් නැහැ. ඒක යා ගන්න පුළුවන්. නමුත් ඒක තමුන්ට යහපතක් වෙනවා කියලා අපිට ගන්න අමාරුයි. යහපතක් වෙනවා වෙනුවට නොවෙනවා පැත්තට තමයි ඒකේ බර තියෙන්නේ. ඒක නිසා නැවත නැවත ටිකෙන් ටික ක්‍රමානුකූලව මේ විදිහේ අර සෝතයට අනුව ගමන් කිරීමක් වෙනුවට ඒකෙන් පිටපයින් ප්‍රතිපදාවක් වඩා ගත යුතුයි. ඒ සඳහා බලන්න මෙන්න මේ සිහියක් පිහිටවන ප්‍රතිපදාවක් කරලා බලන්න. කරනකොට කරනකොට කොහොමද මේ හිතේ වසංගය කියලා තේරුම් ගන්න තම තමුන්ට අත්දකින්න පුළුවන්. නැවත 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 නොයෙකුත් යෝජනා චෝදනා ඉදිරිපත් වෙලා එනවා. ඒ යෝජනා චෝදනා ඔස්සේ කටයුතු කරන්න හිතෙනවා. හිතුණාට මොකද අන්න ඒවා ඔස්සේ ගමන් කරොත් යහපතක් නොවෙන්න ඉඩ තියෙනවා. අමාරුවෙන් නමුත් කළ යුත්ත කළ යුතුයි. අමාරුවෙන් නමුත් දවසට විනාඩි 15ක් 20ක් හරි සිහියෙන් වාඩි වෙලා ඉඳීමක් හුරු කරගත යුතුයි. අමාරුවෙන් නමුත් අර විදියට රාග ద్వේෂ මෝහ තමනුත් මත් වෙලා අනිත්‍යවනුත් මත් කරන ඒවා වලින් වැළකිය යුතුයි. ඒ විදියට උත්සාහ ගත යුතුයි. වැළකීම ප්‍රතිපදාවේ සෑහෙන මුලදී ලොකු අනුග්‍රහයක් සිද්ධ කරනවා. මුලදී මේ තැනැත්තා වැළකීමක් මාත්‍රයෙන් මේ විදිය දර්ශන මට නොදකීවා නොපෙනේවා කියන අදහසින් මේ විදිය දේවල් මට හමු නොවේවා කියන අදහසින් කටයුතු කරනවා. ඒක ඒ ප්‍රතිපදාවේ මුල් අවදීදී ගොඩක් උපකාර වෙන දෙයක්. මොකද අර ප්‍රතිපදාව වැඩිලා නැහැ. තමුන්ගේ තුල ඒ විදිහ ශක්තියක් ජනිත වෙලා නැහැ. එතකොට ටිකක් ටිකක් අමාරුවෙන් අමාරුවෙන් උත්සාහ ගත යුතුයි. උත්සාහ ගන්නකොට ගන්නකොට මේක Java කැවිලා එනකොට එනකොට ටිකෙන් ටිකේ ශක්තිය වර්ධනය වෙනකොට වෙනකොට මෙතන අතර පුළුවන් දවසක අර දේවල් හරහා බලන ශක්තියක් ක්‍රමානුකූලව දියුණු කරගන්න. නමුත් ඒක මුලින් අමාරුයි. ඒකින් ද මේ වගේ දේවල් මට නොපෙනුනොත් හොඳයි. මේ වගේ පුද්ගලයෝ මට හමු නොවුනොත් හොඳයි. මේ වගේ සිදුවීම් වලට මම මුහුණ නොදුන්නොත් හොඳයි කියන උත්සාහය ක්‍රමානුකූලව කරගෙන යන්න ඕන. කරනකොට කරනකොට ටිකෙන් ටික අන්න මොකද වෙන්නේ? අන්න මේ ප්‍රතිපදාව Java කැවෙනවා. Java කැවෙනකොට යාට දවසක මේවට මුහුණ දුන්නත් ලොකු ආපදාවක් නැතුව යැපිලා ඉන්න පුළුවන්. කියාවක් මතුවලා එනවා. දවසකට ඒක ඇත්තටම පරීක්ෂාවක් බවටත් පත් වෙනවා. පරීක්ෂාවක් බවටත් පත් වෙනවා තමන්ගේ ප්‍රතිපදාව. දැන් පහුගිය දවසක හරි ලස්සන ප්‍රකාශයක් සිදුවීමක් දෙවුණා. මොකද අර භාග්‍යතුන් වහන්සේ මුල්ම 69ට ආමන්ත්‍රණය කළා කියනවනේ, මහණෙනි උඹලා ඵලයල්ලා මේ ධර්මය ප්‍රචාරය කරපල්ලා. මේ ලෝකේ ඉන්නවා ඇස්වල දුවිලි අඩු සත්‍යෝ. අන්න ඒගොල්ලන්ට අනුග්‍රහයක් කරපල්ලා කියලා ආරාධනාවක් කරනවනේ. දැන් මේ කැලේ ඉන්න 69ක් ගමට යවන වැඩක් තමයි මේ කරන්න හදන්නේ. කැලේ ඉන්න 69ක් විවිධ ආරණ්‍ය වලට යවන වැඩක් තමයි මේ කරන්න හදන්නේ. කැලේ ඉන්න 69ක් රට යවන වැඩක් තමයි මේ කරන්න හදන්නේ. එතකොට අන්න ඒ වෙලාවේ දැන් මේ පිරිස රහත්, මේ පිරිස ප්‍රතිපදාව අවසන්. නමුත් මෙතන තාම ගමට ගිහිල්ලා නැහැනේ. ගමට ගිහිල්ලා නැහැ. එතකොට වෙනස වුණාට මොකද? වෙනස හරියට තාම අත්දකලා නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා මමත් රහත්, උඹලත් රහත්. මමත් මේ ප්‍රතිපදාව අවසන් කළා තියෙන්නේ, උඹලත් මේ ප්‍රතිපදාව අවසන් කළා තියෙන්නේ. මමත් මේ මරුවාගේ වසඟෙන් මිදිලා තියෙන්නේ, උඹලත් මේ මරුවාගේ වසඟෙන් මිදිලා තියෙන්නේ. මොකද්ද මේ කරන්නේ? මොටිවේෂනල් ස්පීච් එකක් තමයි කරන්නේ. මොකද තාම මේගොල්ලෝ ඒක අත්දැකලා නැහැ. තාම මේගොල්ලෝ ඒ අත්දැකීම හරියට විඳලා නැහැ. ගමට ගියාට පස්සේ තේරෙනවා ඇත්තටම රහත් තමයි. හැබැයි ඒක තේරෙන්නේ නැතුව නේ තාම මේ ඉන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් විශ්වාසය තහවුරු කරනවා භාග්‍යතුන් වහන්සේ. විශ්වාසය තහවුරු කරනවා උඹලා ප්‍රතිපදාව අවසන්. මේ ප්‍රතිපදාව වඩලා තියෙන්නේ. ඒකින්ද උඹලට බය වෙන දෙයක් නැහැ. අන්න ගමට ගියාද තේරෙනවා ඔන්න ඔය පින්ඩපාත යන වෙලාවට උදේ 8:09 වෙනකොට අන්න ගෙල ගෙවල්වල අර ළමයි ටික ඉස්කෝලේ යවලා මිනිහාව රැකියාවට යවලා ඔන්න කාන්තාව ඉන්නේ නයිටි පිටින්. ආමුදුර කෙනෙක් දකින්නවා පින්ඩපාතේ වඩිනවා එනවා බෘස් ගාලා එනවා හට්ටියකුත් අරගෙන. ඉතින් හොඳට නැවිලා වැඳලා පූජ කරලා යනවා. අන්න ඒ වගේ සිදුවීමකට මූණ දීලා බැලුවොත් තේරෙනවා අන්න රහත් තමයි රහත් නම් නැත්තං ඔන්න ඇවිස්සිලා එනවා. ඊට පස්සේ බල්ලෝ, ගොන්නු ඔය වගේ උන් පිටිපස්සෙන් එලෝගෙන එනවා. එලෝගෙන එනවා. බල්ලා දන්නවා කොහොමත් මගේ බත්පතෙන් තමයි මේ පිණ්ඩපාත කොටස අඩු වෙන්නේ කියලා දන්නවා. එතකොට අන්න ඒ අවස්ථාවේදී කොහොමද මේ ඇතුළත ප්‍රතික්‍රියාව කියලා අත්දැක්කොත් අන්න තේරෙනවා ඇත්තටම රහද්ද නැත්නම් තව පොඩි වැඩ කටයුතු ටිකක් කරන්න තියෙනවද කියලා දැක ගන්න පුළුවන්. දැක ගන්න පුළුවන් අර විදිහේ ගොනේ බල්ලෙක් එලෝගෙනහම අර එක්කෙනෙක් කියනවා ගොනෙක් ඉන්නවලු තරුණ ගොනෙක් අනුත් ඇවිල්ලා තියෙනවලු බාගෙට විතර. ඉතින් ඔන්න එනවලු පිටිපස්සෙන්. දැන් මේ හාමුදුර කෙනෙක් නන් නෙමෙයි ගිහි කෙනෙක්. ඔන්න එනවලු පිටිපස්සෙන්. ඉතින් මම පොඩ්ඩක් වේගේ වැඩි කරලා බැලුවලු ගොනත් එනවලු තව ටිකක් වේගේ වැඩි කළා. ඊට පස්සේ මම පොඩ්ඩක් නිකන් දුවලා බැලුවලු අරුත් එනවලු දුවගෙන. ඉතින් දිව්වා දිවිල්ලක් දැන් ඌ ඇන්නොත් එහෙම ජීවිතේ ඉවරයි කියලා දිව්වලු. දුවලා 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 ඔන්න බේරන්නම් බෑ. බේරන්නම් බෑ තව දුරටත් දුවන්න බෑ. අනිනවා නම් එනපන් කියලා තාප්පයත් තුනලු තාප්පෙට හේත් වෙලා දැන් හති අරිනවලු. ගුණා දුවගෙන ආවලු පව් කරගෙන ගියාලු. බලන රෝගී ඉල්ල දෙන වෙන ගමනක්. ඉතින් ඒ වගේ ගොනේ කෙලවපු දවසක බලන්න පුළුවන් කොච්චරනම් ස්වභාවයක් තමුන්ගේ ඇතුළත මතුවෙලා එනවද කියලා. එයාගේ නොයෙකුත් පිස්සෝ පිහාටෝ ඉන්න ඔය ගමකට ගියාම. එක එක අමුතු අමුතු ජාති පිස්සෝ ඉන්නවා. නානා ආකාර පිස්සෝ ඇත. variety of පිස්සෝ ඉන්නවා. අන්න ඒ වගේ පිස්සෝ එක ගනුදෙනු කරනකොට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම රහද්ද නැද්ද. ඉතින් ඒ විදිහේ පරීක්ෂාවක් බවට පස්සේ කාලෙක මේක පත් වෙනවා. නමුත් මුලදී නෙමෙයි. මුලදී පරීක්ෂා කරන්න ගියොත් මේ කීස කඳෙන්ම වෙන් වෙලා තමයි ඒ තැනත්තා නතර වෙන්නේ. ආයි පැවිද්දෙන්නම් පැවිද්දවත් ඉතුරු වෙන්නේ නැහැ. අර විදිහේ පරීක්ෂාවකට මුලින් ගියොත් ක්‍රමානුකූලව ටිකෙන් ටික ගමට ගිහිල්ලා බලන්න පුළුවන්. ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ වැඩ කටයුතු කරලා බලන්න පුළුවන්. ක්‍රමානුකූලව ටිකෙන් ටික අර විදිහේ අත්දැකීමක් ලබලා බලන්න පුළුවන් කොයි විදිහටද මේ වගේ අවස්ථාවක මගේ ප්‍රතික්‍රියාව. එතකොට මුලදී නොදැකීම සුබයි. මුලදී ගනුදෙනු කිරීම නොකිරීම සුබයි. ඒකනේ කියන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරන්ටම අදාළ ප්‍රශ්නයක් හැබැයි ඕක ඈ. ආනන්ද හාමුදුරුවන්ට හරීම සමීප ප්‍රශ්නයක්. ආනන්ද හාමුදුරුවෝ අහනවා භාග්‍යතුන් වහන්සේ මේ කාන්තාවන් ගැන අපි කොයි විදියට හික්මෙන්න ඕනේද කියලා අහනවා. එතකොට කියනවා ආනන්ද ඔබට කාන්තාව නොදැක්කොත් සුබයි. භාග්‍යතුන් වහන්සේ බැරි වෙලාවක් දැක්කොත් ආනන්ද ඔබට කතා නොකිරීම සුබයි. භාග්‍යතුන් වහන්සේ බැරි වෙලාවත් කතා කරොත් වැඩි වෙලාවක් නොගැසවීම සොබයි. වැඩි වෙලාවක් ගැවසෙන්න උනොත් භාග්‍යතුන් වහන්සේ එනා ඉති ආනන්ද සිය පීඨෝගන කටයුතු කරන්න මේ විදිහට තමුන්ගේ අවධානය පීඨෝගන සිය පීඨෝගන මේ අවස්ථාවට මුහුණ දෙන්න කිල් ප්‍රකාශ කරනවා. ඔය කතාවම කියනවා වෙන ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් සෙන් මාස්ටර් කෙනෙක්ද කොයිද අන්න තමන්ගේ ගෝලෙට තියෙන ශිල්ප ඔක්කොම කියලා දෙනවා. මන්තර ටික ඔක්කොම කියලා දීලා කියනවා අන්න දැන් උඹ ආරක්ෂිතයි. උඹට ඕන රකුසෙක් ව්‍යාඝ්‍රයෙක් ඕන සතෙක් ආවත් ඌ මේ මන්තර වලින් දමනය කරන්න පුළුවන්. හැබැයි එක සතෙක් ඉන්නවා ඒ සතා නම් ওই මන්තරයට අහන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේ තැන තහනම් මොකාද ඒ සතා? එතකොට කියනවා මේ කුර තියන මේ අන්තියන මේ දල තියන සත්තු ඔක්කොම ඔකට හික්මෙන ඔය මන්තර වලට අහනවා. නමුත් එක සතෙක් ඉන්නවා ලයෙහි මෘදු අං සහිත. අන්නේ සතා නම් ওই මන්තරයට අහන්නේ නැහැ. අන්නේ සතා එක නම් ওই මන්තර හරියන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. එතකොට අර සෙන් මාස්ටරුත් දීලා තියෙන්නේ මුල් කොටස විතරයි බලනකොට ප්‍රතිපදාවේ. නමුත් අන ක්‍රමානුකූලව ටිකෙන් ටික ප්‍රතිපදා කැඩෙනකොට දවසකේ තැනත්තට පුළුවන් අර අපහසු අමාරු තත්යකදී වුණත් සිහිය පීඨගෙන වැඩ කටයුතු කරන්න. මුලදී නෙමෙයි පව් වෙනකොට ටිකෙන් ටික ඒ ශක්තිය ගොනු වෙලා එනකොට. ඉතින් ඒ විදිහේ වෙනසක් ඒ විදිහේ ජීවිත පරිවර්තනයක් සිදු කරගන්න පුළුවනි. කොහෙන් හරි ඉතින් පටන් ගන්න ඕනේ. ඒකයි වැඩේ. පටන් ගන්න නැතුව ඒක කරන්න බෑ. ඉතින් ඒකින්ද පටන්ගෙන ටිකෙන් ටික ක්‍රමානුකූලව උත්සාහයක් දරමු. මේ හිතේ ස්වභාවය දවසෙන් දෙකෙන් පරිවර්තනය වෙන්නේ නැහැ. නමුත් පරිවර්තනය වෙනවා. වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පොරොන්දුව අපිට. ඒ පොරොන්දුව නැත්තම් එක්කෝ එහෙනම් ඉතින් මේක නිකන් අතහැරලා දාන්න නේ වෙන්නේ. ওই කර්මය නිත්‍යයි, කර්මය වෙනස් කරන්න බෑ. කර්මය මේ ස්ථාවරයි කියලා ප්‍රකාශ කරන හට්ටියගේ ප්‍රතිපදාව එහෙනම් ඉතින් මොකද කරන්නේ? එහෙනම් කරන්න දෙයක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ එතනින් කියලා නවත්තන්නේ නැහැ. කර්මයක් තියෙනවා. කර්මයේ පෝෂන් එක ගොඩක් ලොකුයි. නමුත් එතනින් එහාට ක්‍රියාශක්තියක්, වීර ශක්තියක් මනුස්සයෙක් තියෙනවා. ඒක යොදවන්න පුළුවන්. ඒක තමයි මේ තාලපුටටත් කියන්නේ. මේ කියන හිතේ සෝතේ හරි. එයා වැඩි වැඩියෙන් වලපු දේ. ඒක අභිනන්දනය කරොත් යන්නේ මාර්යාගේ වසඟයට. නමුත් වෙනස් කරන්න පුළුවන්. අවුරුදු ගාණක් පුරාවට කරලා අර විදිහේ ගාතත් 54ක් ලියලා, ජවනිකා 54ක් ලියලා අන්තිමට රහත් වෙනවා. වෙනස සිද්ධ වෙනවා. ඒක අපිට දකින්න පුළුවන්. ටිකෙන් ටික ක්‍රමානුකූලව මේ ප්‍රතිපදා වඩ아가ගෙන යනකොට සතියෙන් දෙකෙන් තේරෙනවා වෙනස. සතියෙන් දෙකෙන් යම්කිසි විදියක මේ හිතේ ස්වභාවය වෙනස් වෙනවා. මාසයක් එක දිගට මොකක් හරි කරලා බලන එක හිතට ස්වභාවික වෙනවා. ඒක හැබිචුවල් වෙනවා. මාසයක්වත් ඉතින් කරන්න ඕන. ඒක වැඩේ ඉතින්. නිකම් වෙන්නේ නැහැ. මාසයක් විතර කරලා බැලුවොත් අන තේරෙනවා ඒ ක්‍රියාවලිය හැබිචුවල් වෙනවා. ඒ ක්‍රියාවලිය ස්ථාවර වෙනවා. එක දිගට මාසයක් විනාඩි 20ක් වාඩි වෙලා ඉඳලා බලන දවසකට සිහියෙන්. ඒ විනාඩි 20 ෆික්ස් ඊට පස්සේ. එක දිගට මාසයක් යම්කිසි අබ්බැහියක් නොකර ඉඳලා බලන්න. ඔන්න විදිය පරිවර්තනයක් ගන්න පුළුවන්. ඉතින් ඒක ක්‍රමානුකූලයි. ඉතින් මේ විදිය ක්‍රමානුකූල උත්සාහයක් සඳහා මේ විදියේ තමනුත්මත් වෙලා අනනුත්මත් නොකිරීම සඳහා අද දවසේ ධර්ම දේශනාවට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ අද අපිට එක වටිනා ධර්ම දේශනාවක් පැවැත්ව තාලපුට සූත්‍රයත් තාලපුට ස්වාමීන් වහන්සේ තේරගතාත් ඇසුරින් අපට වටිනා අවවාදයක් දුන්නා. අපි කොහොමද අපේ සිත මේ ලෝභ දෝෂ මෝහ වලින් වළක්වා ගන්නෙ? මේ ක්‍රමෙන් ඒවා කෙසේද අපි වළක්වා ගන්නෙ? මේ සඳහා අපි සතිය උපයෝගී කරගන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ අපට අවවාද දුන්නා. ඉතින් මේ ධර්ම දේශනාවට ඔබ සමට නිසරණ වනය මේ වෙබ්සයිට් එකෙන් නැවත අසන්න පුළුවන්. දැන් අපට තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේගේ අනුදැමැතුව අප විසින් සකස් කරන ලද උපදෙස් මාලාවක් බෙදා හදා ගැනීම. එම ෂෙයා කරන්න දැන් මේ උපදෙස් පත්‍රිකාවේ පළමුවෙනි අංකයට තියෙන්නේ ලින්ක්ස් දෙකක් දීලා තිනවා. වීඩියෝ දෙකක සතිමත් ඇවිදීමට අවශ්‍ය උපදෙස් දීලා තිනවා. සතිමත් හිඳ ගැනීමට අවශ්‍ය උපදෙස් ඒ වීඩියෝස් වලින් තිනවා. ඉතින් ඔබට පුළුවන් මේ වීඩියෝස් ඔබ ආධුනිකයෙක් නම් ඒ වීඩියෝස් බලලා ඒ සඳහා උපදෙස් ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා. දෙවැනි අංකයට තියෙන්නේ ඔබ කෙසේද ඔබේ සතිමත් බව ක්‍රමෙන් දියුණු කරගන්නේ කියලා. අර ස්වාමීන් වහන්සේ අපිට ධර්ම දේශනාව විදී කළා වගේ ක්‍රමෙන් කොහොමද ඊට සුළු කාලයකින් ආරම්භ කරලා ඊට පස්සේ ඇවිදීමත් හිඳ ගැනීමත් පැය දෙකක් පමණ වෙනතුරු සම්පූර්ණ කරගන්න කියලා තමයි ස්වාමීන් වහන්සේ මේ උපදෙස් පත්‍රිකාව අපිට ලබා දීලා තියෙන්නේ. ඉන් අනතුරුව ඔබගේ අත්දැකීම සරලව ලියන්න පුළුවන්. ඒ අත්දැකීම ලියන ආකාරය සම්බන්ධයෙන් මම චැට් සෙක්ෂන් එකට ලිපියක් දැම්මා. ඒ බලන්න, ඒ බලලා ඔබගේ වාර්තාව අපට ඉදිරිපත් කරන්න. ඒ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා Google ෆෝර්මයක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. එය මේ අංක 4 දීලා තියෙනවා. ඒ වගේම ඊමේල් ලිපිනයක් තියෙනවා. එහෙම ඔබ ડોකියුමන්ට් එක හදලා ඊමේල් ලිපිනයට අපට එවන්නත් පුළුවන්. ඊට පස්සේ අනතුරුව මේ Zoom section මේ වැඩසටහන සෑම ඉරිදාවකම පවත්වනවා පොය දිනයක හැර. ඉතින් ඒ සඳහා සම්බන්ධ වෙන්න ලංකාවේ වෙලාවෙන් පෙරවරු 7ට 7 ඉඳලා පැය එකහමාරකුත් මෙල්බන් වෙලාවෙන් එතකොට වෙන්නේ පෙරවරු 10:30 හමාරට නිව්සීලන්ත වෙලාවෙන් 10:30ට පැය එකහමාරක් පමණ මේ වැඩසටහන තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න අවශ්‍ය Zoom link එකත් මේ පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා රැස්වීම අංකයයි මුරපදය. ඉතින් මේ පත්‍රිකාව ගැන එපමණයි කියන්න තියෙන්නේ. දැන් තවත් තියෙන උපදෙස් අත්දැකීම් ලිවීම සම්බන්ධයෙන් උපදෙස් මේ තියෙනවා. ඒක මම හිතන්නේ ඔබට සැමට කියවගෙන මම ඒක අමුණලා තියෙන හින්දා ඒක කියවගෙන ඒ අනුව වාර්තාව අප වෙත එවන්න. දැන් තියෙන්නේ මේ අප වෙත ලැබී ඇති වාර්තා. ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා අප සම්බන්ධ වෙන පූජ්‍ය නම කීමට අවසරයි. ධම්මගුප්ත ස්වාමින් වහන්සේ ඉතා ගෞරවයෙන් දෙපා නමද පිළිගන්වා. ස්වාමින් වහන්සේ වෙත අපේ වාර්තා ඉදිරිපත් කිරීමට ඉන්ද්‍රා ආරියරත්න මහත්මියට මං ගෞරවයෙන් ආරාධනා කරනවා.
ඔබතුමියට ගොඩාක් පින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, මට එක වාර්තාවක් ලැබී තිබෙනවා. එය ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේගේ අවසර ලැබෙනවාද?
අපි යමු ප්‍රශ්නෙට.
තිරුවන් සරණයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සක්මන් භාවනාව. ගෞරවනීය ස්වාමින් වහන්ස, වම දකුණ ලෙස කියමින් සක්මන ආරම්භ කළෙමි. ඉන් පසු නොසිතාම දෙපා වලට සතිය යොමු වී තිබුණා. දෙපා වල ස්පර්ශය ගැන සිතමින් සක්මන් කළා. විලුඹ වදින විට තද ගතිය සහ අනෙක් තැන් බිම වදින විට සීතල ගතිය, ඇඟිලි අග ගල් කැට වගේ තද ගතිය, හිරි වැටෙන ගතිද දැනුණා. සතියෙන් යුතුව ටික වේලාවක් සක්මන් කළත් සිතිවිලි වලට කිහිප වාරයක් ගියද නැවත මූල කර්මස්ථානයට හිත යෙදමින් හොඳින් සක්මන් කළෙමි. පාදයේ සැහැල්ලු බවක් බිම ස්පර්ශ වීම නිසා වී තිබෙන පාදය බරගතියද දැනුනි. උසවන පාදයේ සැහැල්ලු බවක් බිම ස්පර්ශ වී තිබෙන පාදය බරගතියට දැනුනි. ටික වේලාවක් එසේ සිදු වුවද ඉන්පසු සැහැල්ලු ගතියකින් යුතුව සක්මන සිදු වුණා. කිසිදු බාධාවකින් තොරව විනාඩි 45ක් 50ක් සක්මන් කළෙමි. සිතට සතුටක් වගේ දැනුණා. අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙනමින් ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණ පතමි. ස්වාමීන් වහන්ස, පරියංක භාවනාවක් තියෙනවා එක කියවන්න අවසරද?
අපි මේකට උත්තර දීලිමු නේද?
එහෙමයි ස්වාමීන්ස.
හොඳයි, මේකෙදී දැන් මුලින්ම පටන් ගන්න තියෙනවා වම දකුණ කියලා. ඒක ඉතින් මුලින් පටන් ගන්නකොට හොඳයි වම දකුණ කියන්නේ. ඒ වුණාට ඒක අත්‍යවශ්‍යම නැහැ. ටික දවසක් හුරු වෙනකොට අපිට වම දකුණ කියලා මොකක් හරි මාක් කරන්නේ සලකුණු කරන්නේ නැතුව උනත් මුලින්ම පටන් ගන්නත් පුළුවන්. ඒ වගේ දැන් කාලයක් පුරුදු කරනවා නම් මේ මුලින්ම වම දකුණ කියලා පටන් ගන්න එක පොඩ්ඩක් දවසක් නිකන් නොකරලා බලන්න. නොකරලා අර පස්සේ ටික වෙලාවක් යනකොට නිකම්ම බලන් හිටියා කියනවනේ. අන්න ඒ විදිහටම නිකන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. එතකොට හිත පිහිටව ගන්න අමාරු නම් ආයෙසරයක් අර වම දකුණ කිව්වට කමන්නේ. ඒ අර මුලින්ම කියනකොට තමයි ඒ වගේ වම දකුණ කියලා ආස්වාස ප්‍රස්වාස කියලා මොන හරි මාක් කරගන්න ඕනේ. එහෙම කරන්නේ අර හිත පිට යනවට. ඒ වෙනුවට මුලින්දම්ම අරකට ගියත් කමක් නැහැ. එහෙම කරා කියලා ලොකු වැරද්දක් නැහැ. අර විදියටත් පටන් ගන්න පුළුවන් ඕන. එහෙමත් කරලා බලන්න, නිකන් ට්‍රයි කරලා බලන්න, වරදින්නේ නැහනේ. ඒකත් කරලා නිකන් වරදින්නේ නැත්තම් මේ ඒ දිගටම ඒ විදියට කරගන්නත් පුළුවන්. පොඩි එක දවසක් පොඩ්ඩක් වැරදුනා කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොටත් තව මේ තමන් ගැන තව අත්දැකීමක් වෙනවා මේක. දැන් ඒ වගේම එහෙම නැතුව මුලින්ම පටන් ගෙනත් බලන්න. ඊළඟට මේකේ වාර්තාවේ තියෙනවා විලුඹ දැනෙනකොට තද ගතියක් දැනුණා, ඇඟිලි තුඩු වල ගල් බොරළු වෙනස දැනුණා,
අනිත් තැන්වල සීතල බවක් උණුසුම් බවක් දැනෙනවා කියලා. එන්න මේ මේ කකුලෙම එක එක තැන්වල එක එක විදිය දැනීම් තියලා තියෙනවානේ. ඉතින් මෙහෙම දැනෙන එකත් එක්කම බලන්න අඩිය තියෙනකොට කොහොමද මුලින්ම කකුල වදින්නේ මොන වගේ තැන්ද, ඊට පස්සේ එක ටික ටික මුළු මුළු කකුලම එකපාරට වදිනවාද, ඒවා ගැනත් අවධානයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම මෙහෙම ඇවිදිනකොට දැන් හැමතිස්සෙම සීතලමද දැනෙන්නේ, හැමතිස්සෙම උණුසුම දැනෙනවාද, එලාට මේකේ කාලයත් එක්ක මුලින්ම ඇවිදින්න පටන් ගත්තාම දැනෙන විදිය, ඒ ටික වෙලාවක් ඇවිදගෙන යනකොට දැනෙන විදිය, ඒවෙත් වෙනස්කම් සිද්ධ වෙනවාද, නැත්නම් එක දිගටම එකම විදියටම අවසාන වෙනකන් දැනෙනවාද, ඔය විදිහත් බලන් ඉන්න පුළුවන්. මේ විදිහට එක එක විස්තර වැඩිපුර හොයන්න හොයන්න හිත පිට යන ගතිය ගොඩක් අඩු වෙනවා. ඒකනේ අපි මෙහෙම සක්මනක් හරි පරියන්කයක් හරි කරලා බලාපොරොත්තු වෙන්නේ. මේ හිත අතීතයට අනාගතයට වෙන තැනකට වෙන දෙයකට දිවල පුරුද්ද තියෙන එක අපි මේ එක තැනකට ගෙනල්ලා මමත් එක්ක ඉන්න පුරුද්දක් හදාගන්නනේ මේ දේවල් කරන්නේ. ඉතින් එතකොට මේ වගේ දේවල් වෙනුවට අපිට පුළුවන් ගොඩාක් මේක විස්තර බලන්න බලන්න මේකට වටිනාකමක් දෙන්න දෙන්න මේ තමන්ගේ හිත එක තැනක තියාගන්න හැකියාව ටික ටික වැඩි වෙනවා. හැබැයි එහෙම බලන්නත් ඕනේ, මේක නිකන් අනුංගෙ දෙයක් දිහා බලනවා වගේ. මේක මෙහෙම වේවා, මේ පැත්තෙන් කකුල තියෙනකොට මේ විදියටම දැනේවා, එහෙම කියලා බලාපොරොත්තුවක් ඇතුව හිටියොත් ඒක හරියටම සිද්ධ වෙන දෙයක්ම අපිට බලාගන්න හම්බ වෙන්නේ නැහැ නේද? ඒක නිසා පුළුවන් තරම් කිසිම බලාපොරොත්තුවක් නැතුව මොනවා හරි දැනෙනව නම් අන්නේ දැනෙන දෙයට හිත යොමු කරගෙන හිටියානම් මමත් එක්ක මේ වෙලාවේ ඉන්නවා. ඒ එහෙම ඉන්න තියෙන හැකියාව ටික ටික වර්ධනය වෙන්න මේ මොහොතේ යථා ස්වභාවය Tamanටම තේරුම් ගන්න හැකියාව වැඩි වෙනවා. එලාට දැන් මේ රිපෝට් එක තව තැනක් කියන හිත පිට ගියා කියලා. හිත පිට ගිහිල්ලා ඊට පස්සේ ආයෙත් ආවා කියනෝනේ. දැන් ওই தත්ත්වය කොහොමද ආයෙත් ආවා කියලා දැනුනේ කොහොමද කියන එක ගැනත් ඊළඟ දවසේ රිපෝට් එකක් ලියද්දී මේම හිත පිට ගියා. හිත පිට ගියාට පස්සේ කොහොමද දැනගත්තේ හිත පිට ගිය බව? දැනගත්තට පස්සේ මොකක්ද කරේ? බලෙන්ම හිත ගෙනල්ලා ආයෙත් යටිපතුලට තිව්වද? නිකම්ම ඉබේම වගේ යටිපතුල දැනෙන දෙයකට ආවද? එහෙම ඊට පස්සේ දැනුනේ මොකක්ද? තමන්ගේ හිත ඇතුළට ආවවත් සලකනු කරේ කොහොමද කියලත් පෙන්වන්න ඕන. ඒක තමයි වටිනම දේ. හිත පිට ගියන එකට වඩා වටින්නේ මේ ගිහිල්ලා ආවට පස්සේ කොහොමද ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ කියලත් රිපෝට් එකට ඇතුළත් කරනවනේ, අන්න ඒක වටිනවා. ඒ වගේ අන්තිම හරිය කියනෝනේ සැහැල්ලුවක් දැනුණා කියලා රිපෝට් එකේ. ඉතින් මෙහෙම සැහැල්ලුවක් දැනුණා කියන්නේ Tamanටම තේරිලා තියෙනවා මේ කරගෙන ගියපු වැඩේ ප්‍රයෝජනවත් දෙයක් කියලා නේද? දැන් අපි මේ වෙනුවට වෙන දෙයක් මේ විනාඩි 45 කරා නම්, නිවුස් බැලුවා නම්, එහෙම නැත්නම් වෙන මොකක් හරි අනුන්ගේ උපදූපයක් හොය හොය හිටියා නම් මේ විදිහට හිත සැහැල්ලු වෙනවද? දැන් ඒ යන්නේ ඒ වගේ, එහෙම නැත්නම් මොකක් හරි බලාපොරොත්තු වෙන මොකක් හරි දෙයක් කරා නම්, අනාගතයේ වෙනුවෙන් දෙයක් කරා නම්, එහෙම නැත්නම් අතීතයේ වෙච්ච දෙයක් ගැන කල්පනා කර කර මෙහෙම වුණා නම් හොඳයි, මෙහෙම නොවන නම් හොඳයි කියලා හිත හිත හිටියා නම් ওই වගේ සැහැල්ලුවක් දැනෙනවද කියලා Tamanටම බලන්න පුළුවන්. එතකොට මේක අනුන්ගේ දෙයක් නෙවෙයි, Tamanගේම දහමක් වෙනවා. මේ විදියට හිත එක තැනක තියාගෙන හිටපු එකෙන් මට ප්‍රයෝජනයක් වුණා කියලා මේ ලියන කෙනාටමයි තේරෙන්නේ. ඉතින් එහෙම ප්‍රයෝජනයක් වුණා නම් මේ කෙනාටම පුළුවන් දැන් විනාඩි 45ක් මේ වෙනුවෙන් වෙන් කරපු එක ඊළඟ දවසේ විනාඩි 50කට නක් ගන්න. ඊළඟ දවසේ තව විනාඩි 5කට වැඩි කරනවා. ඔහොම ටික ටික ඉස්සරහට යන්නත් පුළුවන්. හොඳයි, අපි ඊළඟ එකට යමු.
සාදු සාදු සාදු. පරියංක භාවනාව. ගරු ස්වාමින් වහන්ස, මම දැන් මෙතන හිඳගෙන සිටිමි කියා ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. කිටි වේලාවකදී ආස්වාසයද ප්‍රාස්වාසයද හොඳින් නිරීක්ෂණය කරමින් භාවනාව කරගෙන ගියෙමි. විනාඩි 20ක තරම් කාලයකදී හුස්ම සැහැල්ලු වී යන බව තේරුණි. පටන් ගනිද්දී හුස්ම තරමක රළු බවක් තිබුණද ඉතාමත් සැහැල්ලුවෙන් හුස්ම යන එන බව තේරුණා. එක වේලාවකදී නාසය දෙපස සියුම් වේදනාවක් හිස තුල නලියමින් වගේ ගතියක්ද එක්කනක් තුල දැඩි වේදනාකාරී බවක්ද දැනුණා. එහි මොහොතේ වේදනාව ගැන සිත යොමු කළා. සුළු වේලාවකින් ඒ නැතිව ගියා. විනාඩි 40ක් භාවනාව කළා. ගරු ස්වාමීන් වහන්ස, ආනාපාන සතිය වඩද්දී මෙසේ වේදනාවෙන් වේදනාවෙන් සිත යොමු කිරීම නිවැරදිද පෙන්වා දෙන මෙන් භාවනාවේ අඩුපාඩු පෙන්වා දී ඒ ඉදිරියට කරගෙන යෑමට උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එපමණයි ස්වාමීන් වහන්ස.
හොඳයි, මේකෙදිත් දැන් මුලින් පටන්ගෙන දැනිලා තියෙන හොඳට තදයට දැනිලා තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් විනාඩි 20ක් විතර යනකොට ඒ දැනෙන එක සියුම් බවට පත් වුණා කියලා කියනවනේ. දැන් ඕක දිහා බලනකොට බලන්න මුලින්ම පළවෙනි විනාඩියේ හොඳට තදයට රළුවට දැනිලා තියෙනවා. විනාඩි 20ක් විතර යනකොට තමයි තේරිලා තියෙන්නේ මේක සියුම් වෙනවා කියලා. ওই විනාඩි 20 ඇතුළත එකපාරට මේක අර ලයිට් එකක් ඕෆ් කරා වගේ අර ඩිජිටල් වගේ මේ එකපාරට සියුම් වුණාද එහෙම නැත්නම් මේක ටික ටිකද සියුම් වුණේ? ඊට පස්සේ සියුම් වුණාට පස්සේ ආයෙත් ටික වෙලාවකින් රළු වෙනවද? අන්න ඒ විස්තරත් බලන්න පුළුවන්. එතකොට අපිට මේ කරගෙන යන වැඩේ දැනෙන දේ කාලයත් එක්ක වෙනස් වෙන හැටි වුණත් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම වැඩි අවධානයෙන් හිටියාම මේක එකපාරටම වෙනස් වෙනවද? ඊට පස්සේ මෙහෙම වෙනස් වුණාට පස්සේ ආයෙසරයක් මුල තියෙන තත්ත්ව වලට එන්නත් පුළුවන්ද බැරිද? අන්න ඒව ඉස්සරහත් බලන්න පුළුවන්. ඒ වගේම ඊළාට කියනෝනේ වේදනාවක් දැනුණා කියලා. එක කනක වේදනාවක් දැනුණා කියන්නේ අන්න එතකොට මේක කන කියන එක අල්ලගෙන තියෙනවා. මේක වෙනුවට වේදනාවක් විතරක්ම කියලා බැලුවොත් මේකට දැන් මගේ කනේ මෙන්න මේ වං කනේ වේදනාවක් ආවා. එතකොට මමයක් මෙතනට පැටලෙනවා. එහෙම නැතුව වං කනත් මේකට අහු වෙනවා. ඒ වෙනුවට නිකම්ම නිකම් වේදනාව කොහේ හරි. දැන් ওই වෙනුවට දකුණු කනේ වේදනාවක් ආවේ නැහැ කියන එකට සතුටු වෙන්නත් පුළුවන්. දැන් වම් කනේ විතරක් වේදනාවක් ආව නම් දකුණු කනේ වේදනාවක් නැහනේ. අන්න ඒකට සතුටු වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ වේදනාවක් ආපු එකෙන් හිත පිට යන්නේ නැතුව හොඳට තිබුණ එකත් වටිනවා නේ නේද? දැන් වේදනාවක් නැතුව නිකම්ම ওই හුස්ම සියුම් වෙලා ගියා නම් ගොඩක් වෙලාවට හිත පිට යන්න ඉඩ තියෙනවා. වේදනාවක් ආපු එකෙන් හිත පිට යන්නේ නැතුව එතනම කොහොම හරි තද කරලා අල්ලගෙන හිටියානේ. ඒකත් එක පැත්තකින් වටිනවා. එතන වේදනාව ආපු එක එක පැත්තකින් හොඳයි නේද? ඒ වගේම දැන් එක කනක විතරක් වේදනාව ආපු එකෙන් අනික් කනේ වේදනාව නැහැ කියන එකත් දන්නවා. එතන අන්න ඒකේ සතුටක් තියෙනවා. දැන් මොකක් හරි මේ ලැබෙන දේත් එක සතුටෙන් ඉන්නත් පුළුවන් එතකොට. ඒ වගේම දැන් වේදනාව දිහා බලන එක හොඳද නරකදත් කියලා අහනෝනේ. වේදනාව දිහා බලන එක ගොඩක් හොඳයි. මොකද එතකොට හිත පිට යන ගතිය ගොඩක් අඩුයි. හැබැයි මේ වේදනාව අඩු වේවා නැති වේවා කියලා අදහසින් නැතුව මටමයි මෙහෙම වේදනාව එන්නේ අනිත් අය නම් ලස්සනට භාවනා කරනවා කියලා එහෙම තරහක් එහෙම නැතුව වේදනාවත් එක තරහක් ගන්නෙ නැතුව වේදනාවත් නිකන් අනුංගේ දෙයක් දිහා බලනවා වගේ ඒ නිකන් බලන් ඉන්න පුළුවන් මොකක්ද මේ වේදනාවට වෙන්නේ කියලා. ඒක හැමදාම දැන් මේ කියපු කෙනත් කියනවනේ වේදනාව දිහා බලන් ඉන්නකොට ඒක අඩු වුණා කියලා. ඉතින් අන්න ඔය විදිහට වේදනාව අඩු වෙනවද ඒක වැඩි වෙනවද තීන තැනක ඉඳලා දැන් වම් කනේ වේදනාව වනම් ඒක දකුණු කනට මාරු වෙනවද එහෙම නැත්නම් වෙන තැනකට මාරු වෙනවද මේක වෙනස්කම්නොත් බලන්න පුළුවන්. අර හුස්ම වගේම ඒ දිහා බලන් ඉන්නකොට නිකන් සියුම් වෙලා ගියා වගේම මේ වේදනාවටත් එක එක වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. එතන මේ වේදනාවත් මට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන්ද? දැන් මං එපා කිව්වට මේක නැවෙත් ඉන්නවද? ඔන්න ওই දේවලුත් තේරුම් ගන්න පුළුවන්. මේක සදාකාලික නිට්ටුව තියෙනවද වේදනාව හරි වේදනාව නැතිකම හරි? ඔන්න ওই වගේ එක එක දේවල් දිහා මේකේ හොඳට බැලුවහම මේ හරහා මුළු ලෝකෙම තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා වේදනාව ආවනම් වේදනාව දිහා බැලුවත් කමන්නේ. හැබැයි මේක මෙහෙම වේවා නොවේවා කියන අදහසින් නැතුව වේදනාව දිහා බලනවා. ඒ අතරේ ඕන හුස්ම දිහා බලන්නත් පුළුවන්. හුස්ම දිහා බැලුවට පස්සේ වේදනාව ටික වෙලාවකින් ආයෙත් වේදනාව දිහා බලලා බලන්න ඒකේ වෙනසක් සිද්ධ වෙලාද? හුස්ම බලපු නිසා වේදනාවේ අඩුවක් වුණාද වැඩියක් වුණාද? අන්න ඒ දේවලුත් බලන්න පුළුවන්. දැන් හුස්මයි වේදනාවයි අතර මාරු වෙලා ඒ මාරු වුණාට පස්සේ වේදනාවට මොකක් දුන්නේ? හුස්මට මොකක් දුන්නේ? වේදනාව දිහා බලන් ඉඳලා ටික වෙලාවකින් ආයෙත් හුස්ම දිහා බැලුවාම හුස්මට මොකක්ද වුනේ? අන්නේ දැනෙන දැනීම් වල මොන හරි වෙනසක් වෙනවද කියලා අන්න තමන්ටම තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ උනේ කියලා. ඉතින් ඒක නිසා මෙහෙම වේදනාව දකින්න එක බලන එක නරකයි කියලා දෙයක් නැහැ. ඒ හැබැයි ඒක බලන්න ඕනේ මේක මෙහෙම වේවා නොවේවා කියන අදහස නැතුව බැලුවා නම් වේදනාව බලපු එකත් හොඳයි. ඉතින් මොන හරි දැනෙන දේත් එක්ක වැඩිපුර දැනෙන දේත් එක්ක ඉන්නකොට අර කලින් බල බල හිටපු එකේ වෙනස්කම් සිද්ධ වෙන හැටිත් නැවත ඇහැරිලා බලන්නත් පුළුවන්. ඉතින් මේ විදිහටම දිගටම කරගෙන යන්න තමයි තියෙන්නේ. හොඳයි.
සාදු 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 අවසරයි ස්වාමීන් වහන්ස, මට ලැබී ඇති ලිඛිත ප්‍රශ්න මෙපමණයි. චැට් සෙක්ෂන් එකේ ප්‍රශ්න ලැබිලා නැහැ. එම නිසා මේ සභාවෙන් ප්‍රශ්න විමසන්ට ඔබ වහන්සේගේ අවසරද?
හොඳයි.
කරුණාකරලා ඔබ 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 ඔබට යම් කිසි ප්‍රශ්නයක් තිබේ නම් රියක්ෂන් එකේ තියෙන අත උසවා ප්‍රශ්නය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. බන්දුල සොයිස මහතා, ඔබට දැන් අන්මියුට් කරලා ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්.
ඔකේ ස්වාමීන් වහන්සේ, පොඩි ප්‍රකාශනයක් වගේම වහන්සේට මතක් දෙන්න සිතුනා. සාමාන්‍යයෙන් මේ සක්මන ගැන කියනකොට මේ සක්මනේ සාමාන්‍යයෙන් සක්මන පටන් ගන්නකොට හොඳට කෙරෙනවා. පෑතකින් සාමාන්‍යයෙන් වැඩිපුර අවධානය යොමු කරුණා මේ සක්මන ගෙනියන ඔසවනවා ගෙනියනවා තබනවා කියන එකට. මොකද ඉස්සර සාමාන්‍යයෙන් මම හුඟක් අවධානය යොමු කරගෙන හිටියේ පය ස්පර්ශය ගැන. මම අර ගෙනියනවා ඔසවනවා ගෙනියනවා තබනවා කියන එකට ගියාම මට වැටුණා සන්නස වැඩි වෙලාවක් මේ සක්මන තියෙන්නේ ගෙනියන කොටස කියලා. ඉතින් තබන එක වෙනකොට සිමින් තබනවා, ඔසවනකොට එක පැත්තට බර යනවා. ඉතින් මට හිතුණා කියන්නේ සක්මන ඒ විදිහට දකින්නවා කියන එක ඒ සමස්තයම දකින්නවාද, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ අර පාද ස්පර්ශයේ එක කොටසක්ද ඒකේ කියලා මම වාසියකින් දැනගන්න කැමති. තෙරුවන් සරණයි.
මෙතෙන්දී ඉතින් අපි බලන විදියට අනුව තමයි තියෙන්නේ. දැන් හැමතිස්සෙම එක කකුලක් උඩ තියෙනවා, එක කකුලක් පොළවේ වැදිලා නේ තියෙන්නේ. දැන් දුවනකොට නම් සමහරට කකුල් දෙකම උඩ තියෙන්න පුළුවන් නේද? ඇවිදිනකොට නිතරම එක කකුලක් බිම වැදිලා තියෙන්නේ. එතකොට දැන් ওই ප්‍රකාශයේ කිව්වොත් වැඩිපුර වෙලාවක් කකුල උඩය අවකාශයේ තියෙනවා කිව්වහම ඒ එක පැත්තෙන් බැලුවා මෙහෙම හිතන්නත් පුළුවන්. තව පැත්තකින් අපිට තර්ක කරන්න පුළුවන් වැඩිපුර වෙලාවක් කකුල බිම වැදිලා තියෙනවා කියලා. ඉතින් ওই මොන පැත්තට බැලුවත් ඒකත් තවත් එකක් විතරයි. දැන් ඕකේ ওই විදිහට තමන් කැමති විදිහට බලලා මේකට කියන්න පුළුවන්. එහෙම නෙවෙයි. දැන් අපි බලමු මේකේ මොකක් හරි මේ මෙහෙම බලන එකෙන් ඒකත් බැලුවා තමන්ගේ දෙයක් විදිහට නෙවෙයි. මේ අනුන්ගේ පිට ලෝකේ දෙයක් දිහා බලලා ලෝකය අරය ඇවිදින්නේ කොහොමද, අනුන් ඇවිදින විදිහක් නෙවෙයිනේ මේ, තමන් ඇවිදිනකොට මෙන්න මේ වගේ දෙයක් දැනලා තියෙනවා. ඉතින් ඒ දැනිච්ච එක ගැන හොඳයි. මෙහෙම මම ඇවිදිනකොට වැඩි වෙලාවක් කකුල තියෙන අවකාශයේ. ඊට අඩු වෙලාවක් තමයි බිම වැදිලා තියෙන්නේ. ඉතින් ওই தත්ත්වයම බලලා මෙන්න මේකෙන් මොකද්ද මේ තේරුම් ගන්න යන්නේ? මමත් එක්ක ඉන්න මේ පුරුද්දක් නැති වෙන. පිට ලෝකෙ දිහා බලන වෙනකොට මෙන්න මම ඇවිදිනකොට මෙන්න මේ වගේ தත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඕක බලන්න ඉතින් ඇවිදිනකොට ওই විදිහටද වෙන්නේ? ඊළඟට දුවන දුවලා බලන දුවනකොට මොන වගේද කියලා? කන්දක් නගිනකොට, පඩිපෙලක් නගිනකොට, බහිනකොට අන්න ඒ වගේ වෙලාදී ඔයිට සාපේක්ෂව අපිට බලන්න පුළුවන් මොන මොන වගේ දැනීම්ද ඇති වෙන්නේ කියලා. එතකොට මේ බලන්නේ දැන් ඇවිදිනකොට මෙහෙමයි, දුවනකොට මෙහෙමයි, මේ අවස්ථාවලදී බලනවා කියන්නේ ඒ අවස්ථාවේ තියෙන අජ්ජත්තික ලක්ෂණනේ බලන්නේ. මෙහෙම දුවනකොට මෙන්න මේ විදියට දැනෙනවා, ඇවිදිනකොට මේ විදියට දැනෙනවා, හෙමින් යනකොට මේ විදියට දැනෙනවා, කන්දක් නගිනකොට මෙහෙම දැනීමක් තියෙනවා, බහිනකොට මෙහෙම දැනීමක් තියෙනවා කියලා අපි බලන්නේ. මේ එක එක වෙනස්කම් ලක්ෂණනේ අපි බලන්නේ. ඔය ඔහොම බලන එකත් එක පැත්තකින් හොඳයි. ඊට අමතරව අපිට බලන්න පුළුවන් මෙහෙම ඇවිද්දත්, හෙමින් ඇවිද්දත්, වේගෙන් ඇවිද්දත්, දිව්වත්, එහෙම නැත්නම් කන්දක් නගිනකොට, බහිනකොට මේ හැම අවස්ථාවලදීම මේ එක සමාන දේවලුත් මේ අතර සිද්ධ වෙන්න පුළුවන්. අන්න එතකොට සමාන ලක්ෂණත් බලන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම අර මේකමයි හරි කියලා වැඩියෙන්ම තියෙන මෙහෙමයි කියලා අර බාහිර ලක්ෂණ බල අභ්‍යන්තර ලක්ෂණ බලලා එකම දෙයකට කොටු වෙනවා විතරක් වෙනවට මේ බාහිර ලක්ෂණත් බලලා පොදු ලක්ෂණත් බලලා මේ තියෙන තව වෙනස්කම්නොත් බලා ගන්න පුළුවන්. මේකේ තියෙන සමාන ලක්ෂණ. එතකොට සමාන ලක්ෂණ බැලුවහම අපිට අර එක පැත්තකට කොටු වෙන ගතියක් ටිකක් අඩු වෙනවා. වෙනස් ලක්ෂණක් තියෙනවා, ඒ අතරින් සමාන ලක්ෂණක් තියෙනවා. මෙන්න මේක බැලුවාම අපිට පුළුවන් මේ ලෝකේ මම මෙහෙමයි කියලා වෙන් කරගන්නව වෙනුවට අපිට මේ තමන්ගේ එක් තමනුයි අනුන්ුයි අතර සමානකම් වෙනස්කම් තියෙනවා වගේම අපි අතර මේ පොදු දේවලුත් තියෙනවා. දැන් මිනිස්සු මරාගන්නේ ගහගන්නේ මෙහෙම මම මෙහෙමයි කියලා හිතාගෙනනේ. ඒ වෙනුවට අපි අතර පොදු ලක්ෂණ තියෙනවා දිහා බැලුවොත් එහෙම ගහගන්න මරාගන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ නේද? ඔන්න ඔය වගේ දේවල් දිහා අපිට පොඩ්ඩක් වැඩිපුර බලන්න පුළුවන්. එහෙම බලනකොට අර පොදු ලක්ෂණත් බලනකොට වෙනස් ලක්ෂණත් බලනකොට තමන්ගේ මේ හිතන විදිය පොඩ්ඩක් වෙනස්කම් සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා එහෙම සමාන වෙනස් ලක්ෂණ බලන එකත් හොඳයි. ඒ අතරින් අතර වගේ දේවලුත් බලලා මේ තමන් හිතන විදියටත් මේක මේ ලෝකයේ එකිනෙක අතර මේ ගනුදෙනු කරද්දි මේ හිතන විදිය වෙනස්කමක් සිද්ධ කරගන්නත් ඒක වටිනවා කියලා මම හිතනවා. හොඳයි. මම හිතන තේරුණා කියලා. එහෙනම්
ස්වාමීන් වහන්සේ බොහොමත්ම පැහැදිලි වහන්සේට තේරුණ සර්ම.
අව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා ස්වාමින් වහන්සේගෙන් යොමු කරන්න මෙන්න ඉල්ලා සිටිනවා. ස්වාමින් වහන්සේ අලුත් ප්‍රශ්න නෑ වගේ පේනවා.
ඉන්ද්‍රා මේ මට තව කොටසක් වුණා අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේගෙන් මගේ පරිගණක ගැන මට කියන්න අමතක වුණා.
හරි හරි
සුදුසු නෑ මගේ තෝරා.
ඔව් කරුණාකරලා අහන්න.
අවසන් ස්වාමීන් වහන්සේ මේ මට පරිගණක කියන්න හිතියා එක පොඩක් අමතක වුණා. ස්වාමීන් පරිගණක ගත්තම හුස්ම කයට වාඩි වෙලා ටික වෙලාවක් යනවා මේ ඉබේ වැටෙන හුස්මට එන්න ඉබේ හුස්ම එන ආවම ඒ හුස්මත් එක්ක ඉන්නකොට මම පළවෙනි එකටම අදාළ දන්නේ මට හොඳට වැටහෙනවා මේ මැද කොටස තමයි හොඳටම තේරෙනවා හුස්මේ ඒ ඇවිල්ලා හුස්ම තෙරපගෙන යන හැටි. සාමාන්‍යයෙන් මම එච්චරම මේ හුස්මේ තෙරපීම මීට ඉස්සෙල්ලා වැඩිපුරම මට එච්චර අවධානයක් යොමු නොවෙච්ච කොටසක් කියලා හිතෙනවා. ඒ කියන්නේ හොඳට ඇවිල්ලා හුස්ම නාස්පුඩු තද කරගෙන යන හැටි, ඊළඟට පිට වෙන හුස්ම නාස්පුඩු ගැටිලා එළියට යන හැටි. ඉතින් මෙහෙම කරනකොට ස්වාමීන් වහන්සේ තව එකක් අත්දැක්ක. ටික වෙලාවක් යනකොට හුස්ම ටිකක් සිුම් වෙන්න ගත්තම හිත පිට යෑමත් පේනවා. ඊට පිට ගිහින් අයිපාරක් හුස්මටම එනවා සමහරක් වෙලාවට. ඒකම හිතේ ඉතින් පොඩි පොඩි කතාන්තරත් කොතන්න ගන්නවා. නමුත් ඒ ගැන ටිකක් බලන් ඉන්නකොට ඒකත් එහෙම ගිවි යනවා. ඒ අතතුර ස්වාමීන් වහන්සේ එක දෙයක් අදපර්යන්කේ මට තේරිච්ච එකක් තිබුණා. මේ ඇතුළත තිබුණ යම් කිසි ආතති ගතියක් නැත්නම් ඒක සෝනසේ කියන්න පුළුවන් නිකන් ෆ්‍රික්ෂන් එකක් වගේ එකක් මම අත්දැක්කා. ඒ කියන්නේ ඒක තුළ මම ඒකට ඇත්තටම ෆ්‍රික්ෂන් එකට ඒ කියන්නේ ඒක අර වගේ තෙරපි එහෙම දෙයක් නෙමෙයි. ඒක නිකන් මනෝමය දෙයක් වගේ. ඒකට ලොකු ප්‍රතික්‍රියාවක් හිත ඇතුළේ තිබුණ එකට අකමැති බවක්. ඉතින් ඒකත් එක්කත් බලංගින් උත්සාහයක යෙදුනා. ඒ එහෙම ඉන්නකොටත් ඒක ටිකක් අඩු වෙලා ගියා. ඉතින් අඩු වෙලා ගියාම පොඩි සතුටක් තියෙනවා. නැවතත් ඉතින් සුපුරුදු විදිහට ආශ්වාසයට ආවා. මහනි ස්වාමීන් වහන්සේගේ අදහසක් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
හොඳයි. දැන් මේකෙදි අර කලින් නොදැනෙච්ච වගේ අලුත් අත්දැකීම් දැකලා තියෙනවනේ. එතකොට ඔය වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ කාලයක් භාවනා කරගෙන යද්දී දැන් මෙච්චර කල් දැනෙච්ච දේවල් හුස්ම මෙච්චර කල් දැනෙච්ච දේ වෙනුවට ඊට වඩා වෙනස් කෝණවලින් දකින්න පුළුවන්. ඒ වගේම ආයෙසරයක් ටික කලක් යනකොට ওই දකින විදිය වෙනස් වෙලා තවත් වෙන විදියකින් උත් දකින්න පුළුවන්. ආයෙත් මුල දවස්වල දැකපු විදියට දකින්නත් පුළුවන්. ඉතින් මේක තමයි අර අපි එකම දෙයක් කරගෙන යනකොට මේක කරගෙන යන ප්‍රතිපදාවත් හැමදාම එකම විදියට යන්නේ නැහැ. දැනෙන දේ දකින දේත් වෙනස් විදිහවලින් දකිනවා. දැකලා අර මේ චක්‍ර කරකිල සමහරලාට ආයේ මුලටම එන්නත් පුළුවන්. ඉතින් මේ හැම එකක්ම මෙහෙම වෙන්න වුණාට කමන්නේ නැහැ. එහෙම නැත්නම් මෙහෙම වේවා කියලා හිතින් හිටියොත් අනු ප්‍රශ්නයක් වෙනවා. මෙහෙම වුණත් කමන්නේ නැහැ කියලා බාර ගන්නවනම් අන්න ඒක තේ අනිත්‍ය බාර ගන්නවා කියන එක. දැන් වෙනදා නොදකපු දේවල් දැන් දැනෙන්න පුළුවන්. තාඩේ කාලෙක ඔයිටත් වඩා සම්පූර්ණ වෙනස් එකක් දැනෙන්නත් පුළුවන්. ඉතින් මොකක් දැනුණත් ওই හැම එකටම සමහරලාට දැනෙන විදියත් වෙනස් වෙනවා. දැනෙන දේත් සමහර අර කලින් කිව්වා වගේ පොදු ලක්ෂණ තියෙන්නත් පුළුවන්. වෙනස් වෙනස් විදිහට දකිනවා. ඒවයි අතරෙත් පොදු ලක්ෂණ තියෙන්නත් පුළුවන්. දැනෙන ගති අඩු වැඩි වෙන හැටි මේක එකම විදියටම දැනෙනවද මේක මට ඕන විදියට දැනෙන එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද කියලා. නොයි විදියට වෙනස් පොදු ලක්ෂණ මේවත් තියෙන්නත් පුළුවන් නේද? එතකොට මෙන්න මේවයි අපි දැනෙන විදියත් හැම සමහර කාලවලට අනිත්‍ය ස්වභාවය වැඩියෙන් දැනෙන්න පුළුවන්. සමහර කාලවලට දුක තියෙන ස්වභාවය වැඩිපුර දැනෙන්න පුළුවන්. සමහර කාලවලට මෙහෙම කවුරුවත් නැහැ අනාත්ම ස්වභාවය වැඩිපුර දැනෙන්නත් පුළුවන්. දැන් මේ පොදු ලක්ෂණ අතරේ තියෙන ස්වභාව තුන උනත් එක එක කාලවලට වැඩි වැඩියෙන් ඉස්මතු වෙලා පේන්නත් පුළුවන්. ඒ වගේම තමයි ගතිගුණ උනත් සමහර කාලවලට වීරිය වැඩි වෙන්න පුළුවන්. සමහර කාලවලට මේ සමාධිය පැත්ත වැඩි වෙන්න පුළුවන්. අනේ ඒවත් මෙහෙම කාලෙන් කාලට වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම මේ අපි මේවට යොදවන උත්සාහය හැටියට තමයි ටිකක් වෙනස් වෙන්නේ. ඒකිනුත් යම්කිසි බලපෑමක් තියෙනවා. දැන් මගේ මේ දවස්වල උත්සාහය අඩු වෙලා වීරය අඩු වෙලා අනේ මේ වගේ දේවල් තේරෙනව නම් ඒකත් සිහියෙන් ඉඳීම තුළින් තමයි මේකත් දැනෙන්නේ. වෙනදට වඩා මෙන්න මෙහෙම දැනෙන දේවලුත් වෙනස්කම් තියෙනවා. මම මේකට යොදවන කාලයත් වෙනස් වෙලා තියෙනවා. අනේ ඊට පස්සේ සිහිය තියෙනව නම් මේක තේරුම් අරගෙන අපිට පුළුවන් ඒකට අදාළ පිළියම් කරන්න ඕන. මේක අපි ප්‍රතිපදාවට යොදපු කාලය අඩු වෙලා නම් අන්න ඒකට පිළියමක් යොදන්නත් පුළුවන්. අන්න ඔය විදිහට කාලෙන් කාලයට දේවල් වෙනස් කරනකොට දිග කාලවල නෙවෙයි දවස් දෙකේ පැය දෙකේ නෙවෙයි සමහරට සති දෙක තුන මාසෙක අවුරුද්දක අතර කාලේ වුණත් මේ වගේ වෙනස්කම් අඳුර ගන්න පුළුවන්. එන්න ඔය අඳුර ගන්න එකත් ලොකු දෙයක්නේ. ඒ වගේ මේ අඳුරගෙන තියෙන කාගේවත් දෙයක්වත් නෙවෙයි තමන් ගැනමනේ. තමන් ගැනම මේ මොහොතේ අඳුරගෙන තියෙනවා. එන්න ඒක එතකොට මේ ආර්ය පරිශ්‍රණයක් වෙන්නේ. අනුංගේ දෙයක් නේ තමන් ගැනම දෙයක්. නැවේ තමන් ගැන මෙහෙම අවබෝධ කර ගැනීමත් එක පැත්තකින් වටිනවා. ඒ වගේම ඊළාට කියනවා මේක ෆ්‍රික්ෂන් එකක් වගේ දැනෙනවා කියලා. දැන් අපි හුස්ම කියලා එකක් අල්ලගන්නේ මේ ලෝකේ තියෙන අනිත් ඔක්කොම අතහැරලා හුස්ම වගේ දෙයක් අල්ලගන්නේ මේ ලකුවට ආසාවක් වෙන ලකුවට තරහක් වෙන දෙයක් නෙවෙයිනේ. දැන් ලකුවට ආසාවක් තරහක් තියෙන දෙයක් අල්ලගත්තොත් ඒකත් එක්ක අනිවාර්යයෙන්ම දරතයක් පරිලාහයක් ඇති වෙනවාම. කියන්නේ ආසාවක් ඇති වෙන දෙයක් ගත්තත් ඊට පස්සේ බලාපොරොත්තුවක් වෙනවනේ මේක තියාගන්න ඕන මීට වඩා හොඳට කරගන්න ඕන කියලා. තරහක් වෙන එකක් අල්ලගත්ත නම් කොහොමද තේරෙනවා මේකත් එක්ක දරතයක් පරිලාහයක් ෆ්‍රික්ෂන් එකක් තියෙන බව? ඒ ඔක්කොම අතහැරලා හුස්ම වගේ දෙයක් අල්ලගන්නේ අඩුවෙන්ම දරතයක් පරිලාහයක් තියෙන දෙයක්. ඒ වුණාට එහෙම අර ඔක්කොම අතහැරලා මේ අල්ලගත්තු එකෙත් ඒක දිහාත් කාලයක් බලන් ඉනොට මේකෙත් තියෙන යම්කිසි ඉතාල චූටි දරතයක් චූටි ෆ්‍රික්ෂන් එකක් මේකෙත් තියෙනවා. ඉතින් ඔන්න ඕක දැනෙනකොට තමයි හිතේ ටික ටික අර දැනෙන ගතිය සියුම් වෙලා යනවා කියන්නේ. හුස්ම මුලදී හොඳට දැනිලා හුස්ම සියුම් වෙනවා කියන්නේ මෙන්න මේ ෆ්‍රික්ෂන් එකට හිතෙන් ඇත්තටම ඇතුළෙන් මෙයා කැමැත් අකමැත්ත දක්වනවා. ඒකත් එක්ක තමයි මේ හුස්ම දැනෙන බව අඩු වෙන්නේ. දැන් එතකොට කියනවනේ මේ හුස්ම සියුම් වේගෙන යනකොට හිත පිට යනවා කියලා. අන්න ඒ හිත පිට යන්නේ මොකද මේ සියුම් වේගෙන එනකොට එයාට දරා ගන්න ටිකක් අමාරුයි. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මේක එක දේවල් පස්සෙන් ගිහිල්ලානේ. ලොකුවට ආසාව තරහ තියෙන දේවල් එක්ක පස්සෙන් ගිහිලා කාලයක් පුරුදු වුනහම එහෙම දැනෙන එක සියුම් වේලාගෙන යනකොට ඒක දරා ගන්න අමාරු වුනහම අන්න හිත පිට යන ගතිය වැඩි වෙනවා. දැන් ඒ වෙනුවට හුස්ම දිහා වුණත් හොඳට තදින් අල්ලගෙන මෙහෙමයි කියලා බලන් ඉන්න ඕන නම් හුස්මේ වුණත් ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. හුස්මේ විතරක් නෙවෙයි වම දකුණන වැඩිපුර වෙලාවක් ඉන්න පුළුවන් මේක දිහා හොඳට තදින් අල්ලගෙන බලනකොට. ඒ වෙනුවට මේක සියුම් වේගෙන යනකොට හිතට මේක දරා ගන්න ටිකක් අමාරුයි. එතකොට තමයි වෙන කොහේ හරි එකක් අල්ලගෙන හිත පිට යන්නේ. අන්න මේකත් තේරුම් ගන්න පුළුවන්. මේ හැම එකක්ම මේ තමන්ගේ හිත ගැන තියෙන බලන දෙයක්නේ. ඉතින් මෙන්න මේ මගේ හිත පිට යන්නේ වැඩිපුර හුස්ම සියුම් වේගෙන යනකොට කියලා ඔන්න තව අවබෝධයක් එනවා. ඒ වගේම මේ ටූටි දෙයක වුණත් අර ලෝකෙම දේවල් අතහැරලා අඩුවෙන්ම දරදයක් පරිලාහයක් තියෙන දේ අල්ලගත්තත් ඒකෙත් යම් මට්ටමක දෙයක් තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ. මෙන්න මේ සියලු දේවල දුකක් තියෙන එක තමයි මේ දරදයක් ෆ්‍රික්ෂන් එකක් විදිහට දැනෙන්නේ. ඉතින් මෙන්න මේකත් තේරුම් ගන්න එක නම් වෙන්නේ මේ හැම එකෙම අතහැරීමක් තමයි ටික ටික හරි සිද්ධ වෙන්නේ. යන්නේ අතහැරීම සිද්ධ වෙන දිහා බලාගෙන ඉන්න තමයි වෙන්නේ. මේක තදින් එකපාරට අතහරින්න ඕන කියලා ආසාවෙන් ගියොත් ඒකත් ඊළඟට දර්ථයක් වෙනවා. දැන් කියලා තියෙනවා කිව්වනේ මේ අන්තිම හරියදි කිව්වේ මෙහෙම සතුටක් දැනෙනවා කියලා. ඒ සතුටේ ඉන්න කැමැති වෙලා මේක තිබේවා කියලා බලාපොරොත්තු වුණත් ඒ සතුටම අන්තිමට දුකක් වෙනවා. ඒක නිසා මෙහෙම මේක කරපු දෙයක ප්‍රතිඵලයක්නේ. ඒක මගේ කරගන්නේ නැතුව මේක හැමදාම මේ විදිහටම වෙන්න ඕනේ නැහැ කියලා වෙන්න ඕන කියලා බලාපොරොත්තුකුත් නැතුව ලැබුණත් හොඳයි නැති වුණත් හොඳයි කියලා බල ආසාවෙන් නැතුව ගියා නම් ඉබේම වෙන්න පුළුවන්. එතකොට මෙහෙම දරත්වයක් පරිලාහයක් පුළුවන් තරම් අඩුවෙන් මේ ගමන යන්නත් පුළුවන්. හොඳයි.
සාදු සාදු සාදු. වෙන කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ වගේ නම් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ අනුමෝදනා කරන්න අවසරද?
හොඳයි.
ගරු ස්වාමින් වහන්ස, කමඨහන් ප්‍රශ්නවලට ඉතාමත්ම වටිනා ඉතාමත්ම වැදගත් පිළිතුරු ලබා දීලා අද අපිට අනර්ග සේවයක් කරපු ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආධ්‍යාත්මික ජීවිතය එපරිද්දෙන්ම සාර්ථකව ඉෂ්ට වේවා කියලා පින් අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මහත්මිය ඔබට මම බාර දෙනවා.
බොහොම බොහොම පින් ඉන්ද්‍රා මහත්මිය. දැන් මං බන්දුල සොයිස මහත්මයාට ආරාධනා කරනවා මේ පුණ්‍යාන් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාව කරලා ස්වාමීන් වහන්සේට මේ ඇතුළු සැමට පුණ්‍යානුමෝදනාව කිරීම සඳහා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සභාවින් අවසරයි. අද දිනත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනම ඉතාම වටිනා උත්තවත් ගෙන යන සතිමත් ගමන දිකටම කරගෙන යෑමට වටිනා උපදෙස් මාලාවක් අපිට ලැබුණා. ඉතින් ඔබ වහන්සේලා ඒ කළ සියලුම පිනුත් ඔබ අවබෝධමය වශයෙන් අපි කළ ධර්ම ඥානය ලබාගත් ඒ පිනුත් ඔබ වහන්සේලා දෙනවගේම සියලුම කටයුතු නිවන බලා යන ගමනේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් ඒ කරගෙන යන සාසනික සේවාව කරගෙන යාමට මේ පිං හේතු වේවා. අපටත් මේ ගමන කරගෙන යාමට ශක්තිය බලය ලැබේවා. ඒ වගේම අපගේ ඥාති පිරිසත් සිටනව නම් පින් බලාපොරොත්තුවෙන්, ඒ වගේ මේ උපකරණ ක්‍රියාව දාමයට සහයෝගය දෙන යම් පිරිසක් පෙනෙන නොපෙනෙන පිරිසක් සිටිනම් ඒ අයටත් පින් අනුමෝදන් කිරීමට ගාථා කියමු. දෙවියන්ට පින් දීම. තාවතාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්ප